ඉර්ති පරයාසයට භාජන වීම ස්වභාවයක් හැම රූපයක්ම කර්මජ රූපයන්ගෙන් හටගත් කය ඉර්ති පරයාසයට භාජන වීම නිසා තවත් ආකාරයක් ගන්නවා. ඒ ආකාරයට කියනවා ද්විජ කය කියලා. ඒ කර්ම ශක්තියෙන් හටගත් කර්මජ සූක්ෂම කය ඉත්තේ හට ගැනීමට ප්‍රධාන කය ඒකයි. හිතක් හටගන්නේ කර්මජ කයක් මුල් කරගෙන. අන්නේ කර්මජ කය මුල් කරගෙන හිතක් හට ගන්නකොට අන්නේ හිත හට ගැනීම වල හේතු වෙන හිරිවිලි පහළ වෙනකොට චිත්තජ රූප හටගන්නේ. ඒ කර්මජ කයේ ආකෘතියක් වශයෙන් පිළිගනවයි චිත්තජ රූප. ඒ කයම ඒතකොට බලවත් වෙනවා, දැඩි වෙනවා ටිකක්. කලිට වඩා ගණන් ගනි බවල දෙනවා. ඒකට කියනවා ත්‍රිජ කය. ආහාරයක් ඒකයින් ගත්තට පස්සේ ලෝකේ තියෙන සියුම් හෝ ඝන හෝ ආහාරයක් ගත්තා. ඒ ආහාරය නිසා ඒකේ ආකෘතිය පහළ වෙනවා ආහාරේ. ඒකයිට අනුකූලව. ඒකට කියනවා චතුජකය. ඒකජකය, ද්විජකය, ත්‍රිජකය, චතුජකය කියන මේ කය හතරෙන් තමයි ලෝක සත්‍යයේ පැවැත්ම යන්නේ. යම් කෙනෙක් ත්‍ෘතියක්කින් පස්සේ ඊළඟ චිත්තක්ෂණයක් ලැබෙනවා. ඊටාම හියුම් තැනක එක චිත්ත මරණාසන්න චිත්ත වීතිය ඊළඟට කියන්නේ. යම් කිසි භවයක ඉඳලා ඒ භවයේ මැරෙනකොට අද නැණ යම් අධ්‍යාවක මැරෙනකොට මැරලා හිටාන යම් කිසි බුද්ධලේ කර්මක්ෂය මරණයක් සිදු වුණා නම් කර්මයයි ආයත දෙකම වීමේ උභයක්ෂයේ මරණයක් සිදු වුණා. උභයක්ෂය කියන්නේ කර්මයක් ඉවරයි ආයු මේ කය පවත්තන්න තියෙන කායික ආයුසත් ඉවරයි. ඒ දෙකම එකට ඉවර වුණා නම් එහෙම හද ගන්නවා එකක්. ඒක තමයි එක පළවෙනි මේ කය වැඩිමනේ අපි අද ඉතලා කියන විදිහට මේ මරණයගෙන් කර්මක්ෂේ මරණේ එක කර්මයේ ඡේවීමේ මරණය. කර්මයේ ජීවිතයේ ආවස දෙක බෙරුණාම තියෙන වර්ණේ තමයි ඊළඟට හිටින්නේ. උභයක්ෂේ මරණයදී වේවි. එතකොට සමහර කෙනෙක් මැරෙනවා කර්ම ශක්තිය තියෙනවා. කර්මජ කය මැරෙන්නේ නැහැ. එතකොට හැදිච්ච මත්ලේ කය නැත්නම් හටගත්ත කය. ඒකේ ආවිසය ඉවරයි. ඒ නිසා එතනින් පවත් ගන්න බැරි නිසා ඒ මරණයක් සිද්ධ වෙනවා. ආයුක්කේ මරණය කියලා කියනවා ඒක. කර්ම ශක්තියක් තියෙනවා කර්මජ කය මැරෙන්නේ නැහැ. හැබැයි මත්ලේ වලින් හටගත්ත කය ඇක්සිඩන්ට් එකක් වෙලා නැත්නම් බෝම්බ යපුවා ඒ වගේ හදිසි අනතුරක් වෙලා හරි. හදිසියේ මැරිලා යනවා. මොහොතකින් ඇහි බී ගන්න මොහොතකින් මැරෙන්නත් පුළුවන්. විශාල මොන හරි යම් දෙයක් එක ගොඩු වෙලා අනතුරකට ගොඩු වෙලා ඒ අරින්න උපච්ඡේදක මරණ කියලා. එතකොට මේ ආකාරයේ මරණ හතරක් මරණක් ඇදිනවා ඔය ක්‍රමයේ. කර්මක්ෂය මරණ, ආයුක්ෂය මරණ, උභයක්ෂය මරණ, උපච්ඡේදක මරණ කියලා. මරණයට පස්වීම හතරක් තිබෙනවා. ඕකේ යම් කර්මයේ හේවිලා මරණේ වල තියෙන දෙකක්. කර්මක්ෂය මරණය කියන්නේ ජීවිතය පවත්වාගෙන ආපු එනම් අද්දව පවත්වාගෙන ආපු භවයේ පවත්වාගෙන ආපු ද මිනිහෙක් වෙලා වගෙන මිනිස් භවයේ ගේන්න පුළුවන් අන්තිම කාලයක් තියෙනවා. හිතුණා ඊළඟ ප්‍රතිසන්දියක් ලබන ඊට පස්සේ භවාංග කියලා හිතන ශක්තිය කර්මයෙන් බලයෙන් ගේනවා. ඒ භවයේ පවත්වන බලය. ඔන්නෙන් බලය ඉවරෙච්ච වෙලාවක් වුණොත් එහෙම ආයෙත් ඒ හිතන කර්මයේ කය පවත්වන්න බැහැ. කර්මයේ කය පවත්වන ශක්තිය ඉවර. අන්නේ මෙවරන තමයි කර්මක්ෂය මරණයක් වෙන්නේ. කර්මක්ෂේ මරණයක් වුණා නම් ඒ බුද්ධයාට උපාදානීය කරලා තව තිබුණා. ඒ කියන්නේ බැඳිලා තිබුණා නම් සංයෝජන ධර්මයක්. දැන් ලෝකේ පැවැත්මට හේතුවේ චන්දරාගී හිටියනම් එයාට කවදාවත් ඒයින් අතර වෙන්නේ නැහැ ඒ ගමන. චන්දරාගී දුරු කරපු අරිහත් වහන්සේගේ පමණයි ගමනේ කෙලවර වෙලා පිරිනවම් පාන. අනිත් හැම කෙනෙකුට ඊළඟට ප්‍රතිසන්දියේ අවස්ථාවක්. ප්‍රතිසන්දිය කියන්නේ නැවත ඒ බැඳීම හේතු කරගෙන සංදි වෙනවා කියන එක. පටි වලින් කරන්නේ බඳින්න. දස සංයෝජන තමයි මේ පටි. සක්කායදීති විනිගිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පට්ඨ රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්‍යාව කියන මේ දස සංයෝජන හේවත් බැඳෙන පටි 10ක් තියෙනවා. ඔය පටි 10ෙන් බැඳෙන සාකල් මොදෙන් සංදි වෙනවා. එකක් වෙනකොට ඊළඟ සංදියක් හැදෙනවා. සංදියක් හැදෙන මේ සංදිය තායික පටන් ගන්නවා. ඒකෙන් අර පටි 10යි තව තියෙනවා නම් එහෙම ආයි පටි වලින් ආයි සංදියක් හැදෙනවා. පටි වලින් සංදි වෙන නිසා පටි සංදි කියනවා. එකක් ඉවරෙනකොට තව පුරුකක්. ඒක ඉවරනකොට ඉඳන් වැඩි පුරුකෙන් පුරුක ඇඳුනවා වගේ. එක පුරුකක් ඉවරෙනකොට තව පුරුකක් සම්බන්ධ වෙනවා. ඒ තවත් බැලුවා. ඊයත් බැවේ ආයතේ වුණාට පස්සේ තවපුරුක සම්බන්ධ වෙනවා පරිතිබුණා. අර පරිදාය තිබුණා. එකක් හරි දිනනවා නම් එකිනෙකට සම්බන්ධ වෙනවා. මෙන්න මේ වෙන සම්බන්ධතාවය. එකක් හරි තිබුණා කියන්නේ බැඳීමට හේතු තිබුණා. යන නිසා කියනවා අද්භවයෙන් අද්භවයට නැත්නම් භවයෙන් භවයට සංදි වෙන නිසා පරිසංදි වෙනවා කියනවා. අනේ පරිසංදි වීම නිසා තමයි සසර ගමනක් එක දිගට එන්නේ. කර්මජ ක්‍රියාකලාපයේ නොකැඩි පවතින්නේ ඔන්න පරිසංදි කියන සිද්ධිය නිසා. බල්ලෙක් වෙලා ඉන්න කෙනෙක් නැ මිනිහෙක් වෙලා ඉන්න කෙනෙක් මැරෙනකොට ගතිය දුස්සක්ක වෙහෙම තිබුණා නම් ඊට අනුකූල වන්නා වූ හැඩය අරගෙන බලු හැඩය අරගෙන මිනිස් භවයේ අවසානයේදී ඒ දස සංයෝජනයන්ගේ බැඳිලා නැවත සංදි වුණාම පටිසංදි වුණා කියනවා සංදි වුණේ බලු භවයේ. ආ මිනිස් භවයේ බලු භවයේ සංදි වුණාම සසර ගමන තව යනවා දිගට. දැන් මිනිහා වෙලා සසර ගමන ගිහුවා. මිනිස් ආවක ඉවරලා හිට කර්ම ශක්තිය ගෙවිලා ඉවරුණා. අර සංයෝජන ධර්ම නිසා නැවත සංදි වෙලා දූෂ්‍ය වෙලා තියුණාන් ඒ දූෂ්‍ය මානසිකත්වය තුලින් ඒක බලුණා. බලු රූපේ අරගෙන කර්ම ශක්තිය ආරම්භ කරලා නැවත සංදි වුණාම පටිසංදි වුණා කියනවා. පටිසංදිය කියන එක තෝරා ගන්න ඕනේ. මෙන්න මේ වගේ දැන් යම් කිසි කෙනෙක් එක අද්භවයක ඉඳලා ඒ අද්භවයේ කර්ම ශක්තිය ගෙවිලා ඉවරනවා. කර්මජ රූපේ තවදුරටත් ඒ පැත්තේ පවත්තන්න බෑ. මිනිස් ඒකජ කය මිනිහෙක් වෙලා හිටලා ඉතින් මිනිස් අද්භවයක උපන්නා නම් මිනිස් කර්මයෙන්. මාත්‍රි කැටි කරන කර්ම ශක්තියකින් ඒ කර්ම ශක්තියෙන් පවත්තන මිනිස් කර්මජ කය. ඒ කර්ම ශක්තිය ඉවරනම් තවදුරටත් පවත්තන්න බෑ. එහෙනම් ඉතින්දී අර දස සංයෝජන ධර්ම තිබුණා නම් නැවත සම්දි වෙන්න ඕනේ. ඒ මරණය කෙලවර වෙන්න බෑ. අන්නේ නිසා මොකද කියන්නේ කර්ම ශක්තියක් නිපදෙවිලා ඊළඟ තිබුණ අවස්ථාවට අනුකූලව බලුණන් ඊළඟ තිබුණේ බලු ගැදීනා වඩලා තිබුණේ. දැන් මිනිහා වෙලා හිටපු කාලේ ඉවරයි. කර්ම ශක්තියෙන් මිනිස් කර්මජකයි පවත්වන කාලේ ඉවරයි. ඒක චුත වෙනකොට ආයි නැවත සම්දි වෙන්න ඕන සංයෝජන ධර්ම තිබුණා. ගතිය දුෂේ නිසා බලු විදිහට සම්දි වෙනවා. බලු ආකාරයෙන් සම්දි වෙනහම කර්මජ රූපේ බලු රූපයක් මිනිස් කර්මජ රූපේ ඉවරයි බලු කර්මජ රූපයෙන් ඒකජ කය ලැබුණා. ඒකජ කය කිව්වේ කර්ම ශක්තිය මුල් කරගෙන කර්ම ශක්තිය පහළ කරනවා පටිසන්ධි කියන අවස්ථාවේදී යන්නේ චිත්තක්ෂණයේදී. තාම දුරු මොකදක සිද්ධ වෙන සිද්ධිය. කර්ම ශක්තියෙන් බලු කයක් හට ගන්නවා. බලු කය කියන්නේ මාස් කයක් නෙමෙයි හටගන්නේ. කර්මජ සූක්ෂම කය. අති සූක්ෂම. එහෙම බලන්න පුළුවන් එකක් නෙමෙයි. කිරණ හාව කිරණ සමාන. කිරණ වැනි ස්වභාවය. කිරණ වලින් හටගත්ත කයක් වාගේ හට ගන්න කයක් හට ගන්න. ආගේ නැවත හන්දි වෙන වෙලාවෙදී කර්ම බලයෙන් හට ගන්නවා සුද්ධාස්තක කියන රූප කලාප තුනක්. සුද්ධාස්තක කියන්නේ ලෝකයේ තියෙන පරමාණු කියන ඉදාම කුඩා කොටස. විද්‍යාඥයෝ දකින පරමාණු නෙමෙයි. බුදු පියාණන් වහන්සේ දැක පරමාණු ඊට වඩා ගාක් කුඩු. ඊට තමයි තාම හිවු. අන්නේ සුද්ධාස්තක කියන ආපෝ තේජෝ වායෝ කටවි වන්න ගඳ රස ඕජා කියන මෙන්න මේ කොටස් අටක් වෙන් කරන්න බැරි අවිනිර්භෝග රූප කලාප කියන මේකට කියනවා. එහෙක එකක් බැඳිලා. එහෙක එකක් වෙන් කරන්න බැහැ. ඔය අටම එකටයි ගොඩ නැගෙන්නේ. එකටයි සම්පූර්ණ වෙන්නේ. සම්පූර්ණ වුණාම කියනවා අර බුදු පියාණන් වහන්සේ දේශනා කරපු පරමාණුවක් නැත්නම් සුද්ධාස්තකයක් හටගත්තා. මෙන්න මේ හටගන්න සුද්ධාස්තකයේ බලයක් ඇතුළු වෙනවා අන්නාර කර්ම ශක්තිය. සුද්ධාස්තකයේ රූප අටක් තියෙනවා. අටක සම්පින්නනේ. අර කර්ම ශක්තියේ බලය නිසා මේක භ්‍රමණය වෙන්න පටන් ගන්නවා. භ්‍රමණය වෙනවා කියන්නේ ඒක කරගෙන. ඒ කරගෙන හේතුව මොකද්ද? අර චන්ද රාගයේ මුල් කරගෙන හටගත්ත කර්ම ශක්තිය. ඒක පවත්තන්න දුන්න බලය. ඒක භ්‍රමණය කරන්න පටන් ගන්නවා. දැන් සුද්ධාස්තකයෙන් නිදහස තියෙන්න බැහැ භ්‍රමණය වෙන්න වෙනවා. දැන් නිකන් තිබුණොත් පේන්නේ ඒක සුද්ධාස්තක රූපේ. නමුත් ඒක එහෙම තියෙන්නේ නැහැ. භ්‍රමණය වීමේදී කරගෙන රූපයක් හැදෙනවා. මනසට නම් බලන්න බෑ සර්වඥ ගෝචරයි. ලෝතරා බුදුන් වහන්සේලාගේ අනාවරණ ඥානිතයි ඒක ගෝචරයි. සාමාන්‍ය දිවසකදීම ගෝචර නැහැ. ඒ තරම් සියුම්. නමුත් උන්වහන්සේ දැකලා තියෙන අනාවරණ ඥානිය නිසා උන්වහන්සේ හැඟවුණු දෙයක් නැහැ. අන්තිම කුඩා සුද්ධාස්තකයක් මෙන්න මේ කර්ම හත්තිය භ්‍රමණ ත්‍ත්වයේ අසු වෙන නිසා. භ්‍රමණ රූපේ දැකලා කියනවා ඒ රූප නිසා හටගත්ත රූපයක් හැදුවා. ඒ රූපයන්ගේ ක්‍රියාකාරීත්වයේ කැරකීම නිසා කැරගෙන රූපයක් හැදුවා. දැන් දකින්නේ නිචල රූපයක් නෙමෙයි කරකෙන රූපයක්. මෙන්න මේ කරකෙන රූපේ කියන භ්‍රමණ රූපය. භ්‍රමණ රූපයත් එක නමයක් වුණා. ඊට පස්සේ කරගෙනට ඒ කරගෙන මේ විශ්වයේ කක්ෂයක් අල්ලගෙන. ඉද ප්‍රමාණයක් අල්ලගෙන ඒ කැරකෙමින් ඒ ඉඩ ප්‍රමාණය වටා අනුකූලව කැරකෙනවා. ඉඩ ප්‍රමාණය හවුමක් කැරකෙමින් හවුමක් වෙන විදිහට කැරකෙනවා. කැරේ කැරේ හවුමකට කැරකෙනවා. අන් හවුමකට කැරකෙනුත් වෙනවා. හවුම වෙනවා. තනි එකක් වෙන්නේ නැහැ. අන්න ඒක කියන පරිභ්‍රමණ රූපේ. පරිවර්තනයයි පරිභ්‍රමණය කියලා අපි අර විද්‍යාවෙන් කියන්නේ ඔන්න ඔය දේ. ලෝකේ ලෝකේ වටා කරගෙමි ලෝකේ සූර්යයා වටා කරගෙමි ලෝකේ ලෝකෙ මෙතන වටා කරගෙන එක එකතන කරගෙන එක පරිවර්තනය. අන්න කර්ම ශක්තියේ තරගන්නේ මම කොච්චර ලොකුර හැදුනත් මේ ලෝකේ කියලා. ඔය චක්‍රේ තමයි ගමන් කරන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? යමක් වටා කරගෙනවා. නේද? සූර්යයා වටා ලෝකේ කැරේ කැරේ යනවා. ඒ කැරගෙන රූපයයි කැරේ කැරේ යනකොට හැදෙන රූපයයි දෙක. සුද්දාසකේ කියන පුංචි එකට ඕක තියෙනවා. කැරගෙමි යම් සීමාවක් වටා යමක් වටා කරගෙන යම් පක්ෂයක් වටා කරගෙන ඒතර කව රූපයක් හැදিলা රූප 10ක් වෙනවා. මෙන්න මේකද කියන්නේ දසකය කියලා. හයක් හටගැන්වීමට බුද්ධාසකයක් හටගෙන පරිවර්තනය වෙමි යම් කිසි සත්‍යයක් වටා කරගෙන ඒකට කාය දසකය කියනවා. නහ රූප 10කින් හැදිච්ච කායික රූපය. මේ කායට කායක් හැදෙන්න අවශ්‍ය කරන කක්ෂයක් තමයි මේ හැදින්නේ. කරුණක් තින් දීලා තියෙන කක්ෂය. ගති රූපය ඇදිලා ගති රූප කක්ෂය වටයි මේ කරගෙන. අධිවේගයෙන් කරකිනකොට අපිට පේන්නේ නැහැ. එකක් තියෙනවා පේන්නේ නැහැ. ඒ ලොකු වෙන පෙන්න රූපේ අය යම් කිසි චක්‍රාන්තරයෙන් හැදුනා නම් යම් කිසි ගති රුවක්. ඒ ගති රුවට අනුව කරගෙනුනොත් ගති රුවක් ලැබිලා තියෙනවා. ගිනි පෙනෙල්ල හරකවනකොට තනි කර ගිනි පෙනෙල්ල පේන්නේ. ගිනි පෙනෙල්ල හවුකට කරගෙනුනොත් අපිට හවුම අපේනවා. ගිනි හවුම. අන්න ඒ කරගෙන කරකුනේ යම් කිසි රවුමක් අල්ලගෙන නම් අපිට රවුමක් පේනවා මිසක් වෙන එකක් පේන්නේ නැහැ. කරකුනේ හතරක් විදිහට නම් හතරක් කොටුවක් පේනවා මිසක් වෙන එකක් පේන්නේ නැහැ. ගිනි පෙනෙල්ල හතරක් වෙන කරකෙවුව අදිවේගින් අපිට හතරක් කරගෙන මේ හතරක් කොටුවක් පේනවා ගිනි හතරක් කොටුව. බින්තරේක හැදීරිට කරකෙවුව ඒ ආකාර රූපයක් පේනවා මිසක් ඒකට පේන්නේ ඒකයි. ගිනි පෙනෙල්ල ඒත් පේන්නේ. ගිනි පෙනෙල්ල යම් යම් විදිහෙන් නම් කරකෙවි. තරුවක හැදීරිට නම් කරකවා ගිනි අදිවේගින්. අපිට තරුවක් පේනවා මිසක් මෙන්න ගන්නේ මායා රූපේ මේ. මෙන්න මේ වගේ කාය දසකේ කියලා කියන්නේ කායක හැදෙයිද? ඒ හතාගේ ගතිරුව කෙහෙයිද? ඒ ගතිරුව හැදෙයිද අදි වේගයෙන් කරගෙනකොට ඒකෙන් පේනවා අපිට බල්ලෙක් හැදෙන්න කරගෙන බල්ලෙක් පේනවා. මිනිහෙක් හැදෙන්න කරගෙන මිනිහෙක් පේනවා. මෙන්න මේ විදිහට කරගෙන රූපයක් තියෙනවා කක්ෂේවල අනුගයි කක්ෂේ. අන්නේ වටා කරගෙනකොට ඒ જાතියේ රූපයක් නිර්මාණය කායික රූපයක් මායා රූපයක් වශයෙන් පේනවා. හරි ගැඹුරු දෙයක් ඔබ හිතාගන්න. උපමාවකින් ගිනි පෙනෙල්ල උපමා කරගෙන ඔබ දකින්න පුළුවන්. ගිනි පෙනෙල්ල කරකෝප කරකෝප හැදියේද? හරි කෙලින් දෙපැත්තට කරකෙවොත් මේ අතරේ එහෙම දෙපැත්තට කරකෙවොත් අපි ඉරක් පේනවා. හරස් අතර තියෙන ඉරක්. ඒක උඩ අතර කරකෙවොත් කරුවක් වාගේ පේනවා. උතර කරුවක් තිබුණේ නැහැ. හරස් අතර ඉරක් තිබුණේ. හවුමට කරකෙවොත් හවුමක් පේනවා. නැවතුතර හවුමක් තිබුණේ. ගිනි පෙනෙල්ල කරකුණේ යම්කිසි රටාවකටද යම්කිසි ආකාරයකටද ඒ ආකාරයේ නිර්වාණයක් මායා දර්ශනයක් වශයෙන් අපිට පේනවා. මෙන්න මේ ඒ සුද්ධාසකයේ කරකින ওই භ්‍රමණේ චක්‍රයට අහු වෙලා කර්ම සත්‍යයෙන් කරකවනකොට යම්කිසි ගති රූප වෙනව කරකුණාද? මායා ගති රූපක් අපිට වෙයිලා සතාගේ රූපේ, මිනිහාගේ රූපේ, දෙවියන්ගේ රූපේ, බ්‍රහ්මයාගේ රූපේ ඔය ආකාරයෙන් විද්‍යාමාන වෙනවා. මෙන්න මේ පළමු කර්ම සත්‍යයේ ප්‍රධාන ක්‍රියෙන නිර්මාණය කරපු කර්මජ සුද්ධාසකයේගේ රූපේ. ඒ කර්ම සත්‍යයේ බලයට අහු වෙලා පරිවර්තනය වෙමින් පරිභ්‍රමණය වෙමින් කරකින චක්‍රයට අනුකූල සත් රූපයක් ලැබෙනවා. සත් කායික රූපයක් ලැබෙන නිසා ඔබට කියනවා කාය දසකය. ඔබට බාහිර ලෝකයෙන් කිසිම දෙයක් ගන්න නැහැ. කර්ම ශක්තියමයි නවන් රූපයේ මේ වෙන කර්ම ශක්තිය, කරකෙවෙත් කර්ම ශක්තිය, රූපාකාරයෙන් කරකෙවෙත් කර්ම ශක්තිය. මෙන්න මේ ක්‍රියාව කරන්නාව කර්මජ ක්‍රියාකලාපයේ මුල් වෙලා කරන නිසා මේකට කියනවා කාය දසකයක් පහළ වෙලා පරිසන්දි අවස්ථාවේ. මේ ශරීරයේ සෑම අංගපසකේ ආකාරයෙන්ම අල්ලනවායි කරකේ රූපාකාරය. තනි සුද්ධාසකයේ කරකිනාට කරකෙන මායා රූපය නිසා විදිහ හදේ පේනවා. කර්මජ රූපය අපි හියුම් නිසා මේක ඇහිම් බැලුවාට පේන්නේ අන්විශ්යකින් පේන්නේ. දිවස හැමති අන්විශ්යයක් තියෙන මනුෂ්‍යයා තුළ වැළුවොත් ඒකට පේන්නේ නැහැ. ඊට තරම් තියෙනවා. අනාවරණ ඥානය ඇති බුදු පියාණන් වහන්සේගේ සියුම්තන් ආවරණයක් ඇතුළු දකින්න නිසා උන්වහන්සේට මේක පේනවා. දෙල තමයි පින්නේ. මෙන්න මෙහෙම කෑලි 10ක් හැදිලා අටක් එකතු වෙලා හැදිලා අටකින් සුද්ධාස්ත්‍රයක් හැදිලා පරිවර්තන රූපයයි පරිභ්‍රම රූපයකින් රූප දෙකක් එකට එකතු වෙලා 10ක් හැදිලා මෙන්න මේ කර්ම සත්‍යයේ කරකවන කරකෙවි නිසා මායා රූපයක් වෙයිලා කායික රූපයක් මෙහිලා පේනවා මෙන්න මේක කාය දසක. මේක රූපයක් ක්‍රියාත්මක වෙන්නේ. දැන් ඔතින් යම් කිසි ගති ලක්ෂණ අනුව ලෝක සත්‍යෝ පිරිසක් ඉන්නවා. කෙනෙක්ගේ යමක් ඉල්ලා සිටිනවා. එයා ළඟ අනුපාඩුවක් නිසා එයා බලාපොරොත්තු වෙන අනුගේ ආධාරයක් උපකාරයක්. එයාලා අනුපාඩුවක් තියෙන නිසා තමයි ඉදිරිහට ගියේ. එයාගේ එහෙම අනුන්ගේ බලාපොරොත්තුක් නැති කෙනානේ පිරිහරිය තියෙනවා. කොහොම පිරිලා තියෙන්නේ? මෙන්න මේ පිරුණ හරිය හෝ ඉතිරිහරිය කියන එක නිසා. ඒ ස්වභාවය අරගෙන. ඒ ගතිලක්ෂණේ උපණංගන විදිහට අර චක්‍රය කරගෙන ගොල්ලා. අර රූපේ පිරි රූපයක් හෝ ඉදිරි රූපයක් වෙනවා. පිරි රූපේ පිරිමි ඉදිරි රූපේ ඉදිරි. ඉදිරි රූපයක් මුද රූපයක් කියන භාව රූප දෙකක් හැදෙනවා කර්ම ශක්තිය කිවි ඔන්න ඔකට. දැන් දැනගන්නවා ස්ත්‍රී පුරුෂ වෙනගලා වෙන්නේ මොකක් නිසා? කර්ම ශක්තියේ හදපු ක්‍රමෙ. අර හැඩතලෙ මිනිත් හැඩතලෙ ලෝකේ බලාපොරොත්තු වෙන කෙනෙක්ගේ ස්වභාවයක් නම් මානසිකත්වයේ තිබුණේ. ඒ මානසිකත්වයේ කර්ම ශක්තිය බවට පත් කරලා ඒ කර්ම ශක්තිය තුලින් ඉතිරි හැදෙන විදිහට ඉතිරි කෙනාගේ හැදෙන්නේ මදි භාගයේ බලාපොරොත්තු වෙන කෙනා හැදෙන විදිහට අපි කල්පනා කරනවා. හැරකීම වෙනස් කරලා දෙනවා ඉතිරි හැදෙයිද කරගෙන. ඉතිරි හැදෙය රූපය බෙල්ල ඉතිරි රූපය ඒකවලුම් හැදෙයි. අනේ ඉතිරි රූපේ මුලින්. අනුන්ගේ දෙය බලාපොරොත්තු වෙන්නේ නැහැ මට ඕනේ නැහැ මට කරගන්න පුළුවන් කියන මේ જાතිය මානසිකත්වයේ පිටේ කෙනා පිළිලා තියෙනවා. ඒක පූර්ණයි. ඒක පිරිහැදෙයිද කරගෙන නෙවෙයි පිරිමි රූපයක් ලැබෙනවා හැදෙයි. අර හැත්ත මිනිත් ගති රූපේ පිරිහැදෙයිද කරගෙනෝ පිරිමි. පිරිමි මනුස්සයා. ඉතිරි හැදෙයිද කරගෙනොත් ඉතිරි මනුස්සයා. ඉතිරි පුරුෂ වේදී හත ගන්නකොට භාව රූප දෙකක් හදගත්තා කියනවා. එන්න කාය දසකයයි. ඒකට කලගෙන ආ රූපයක් නිර්මාණය වෙලා ඒකත් අරගෙන සම්බන්ධ කරලා තමයි ඉතිරි කරන්නේ. අර කරගෙන රූපේ තව රූපයක් එකතු වෙලා. ඒ පිරිගතිය හෝ ඉදිරිගතිය මුල් වෙන විදිහට උපණන් වෙන විදිහට කරගෙන පටන් ගත්තාම පිරිමි ඉදිරි කියන දෙන්න ඉස්ත්‍රි පුරුෂ කියන දෙපැත්ත අනුකූල අර සියුම් කර්මජ රූපේ ක්‍රියාත්මක වෙනවා. දැන් එතෙන්දීම ගෑනුද පිරිමිද කියන අපි අද කියන හැටියට වෙන් වෙලා ඉවරයි ඒ භාව රූපේ හැදෙන හැටි. ඊට පස්සේ හිත හට ගන්න අවශ්‍ය කරන ඔය තුරු යලි යලි හිතන්න හේතු කරන විදිහට මනෝද්වාරය කියන මේ මනස කියන නොපෙනෙන නාම පැත්තට මේ රූපයන්ගේ දෙන දැනුම් දීම් ගිනින් දෙන්න පුළුවන් මාධ්‍යයක් හැදෙනවා. අන්නේ මාධ්‍ය වස්තුව කිය වස්තු කරගෙන වස්තු විඤ්ඤාය කරගෙන තව කර්ම අර සුද්දාසකය බිහි වෙනවා කර්ම සාක්ෂි. අන්නේ එක ඉඳලා නම් කලේ කරන්නේ අර රූපයේ මැද්දේ හිදලා. ඒක හදේ රූපය කියලා හදේ හෘදයේ කියන එකට මුල් වෙන රූපයක් හැදෙනවා. වස්තු රූපයක් හැදෙනවා. ඒකත් අර විදිහට සුද්දාසකයකට පරිවර්තනය පරිභ්‍රමය දෙක අනුකූලව දීලා හිතක් හට ගැනීමේදී යහපත්ව යහපත්ව ඊට අනුකූලව කරකැවීමක් සිද්ධ කළා දීලා ඊට අනුකූලව කර්ම ශක්තිය කරකවනකොට දැනීමක් අරගැනීමට හේතුකාරකෙන ඒ ඒ ආකාර විවිධාකාරයන් වාජනය කරනවා. වස්තු රූපය කියලා හිත හට ගන්න රූපයක් ඇදෙනවා. හිත හට ගන්න රූපය කියන්නේ මනෝදා මනෝද්වාරයෙන් මනස ස්පර්ශ කරන්න හිටගත්ත ඉතාම කුඩා සුද්ධාස්තකය. අපිට මේ බාහිර ලෝකයේ තියෙන රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් දැනගන්න ස්පර්ශ කරන්න බැහැ ওই රූපේ නැති. ওই රූපෙන් තමයි අපි මේ බාහිර ලෝකෙ දෙයක් අරමුණු කරලා ඉඳන් මනසට ඇතුළු කරගන්නේ. නේද? මන නාම ධර්මයේ නාම ගෝත්‍රයේ ඇතුළු කරගන්නේ. අර නාම ගෝත්‍රය හා සම්බන්ධ කරන ස්පර්ශක රූපේ තමයි ස්පර්ශ ඉන්ද්‍රිය තමයි අය කියන වස්තු රූපයේ කියන සුද්ධාර්ථය. ඔන්න ඔය කියන සුද්ධාස්තක තුනක් නිසා කාය දසක, භාව දසක, වස්තු දසක කියලා. මේ රූප කලාප 30 පටිසන්ධි ක්ෂරේදී හට ගන්නවා අද්භවින් අද්භවයට මාරු කරන රූපය. කර්ම ශක්තිය නැමැති එකකින් ජනිත කරන නිසා මෙන්න මේ රූපයට කිව්වා ඒ චිත්තක්ෂණයේදී හට ගන්න රූප මාත්‍රයට කිව්වා ඒකජ රූපය. ඕන් ඒකජ රූපය හටගත්තා කියලා කාටවත් බලන්න වෙලාවක් නැහැ. හිමිගේ ගහන මොකටද ගැහුවා කෝටි ලක්ෂයෙන් පංගුව තරම් කාලය ඇතුළේ ඕක හැරගෙන ඉවරයි. ඒකේ ආරම්භවරු පළවෙනි ආරම්භය. ඒකෙන් විතරක් හද වෙන කනාවිත තත්පරයෙන් කෝටි ලක්ෂයෙන් පංගුව තරම් ප්‍රමාණය. ඔන්නේ ප්‍රමාණය තුළ පටිසන්ධි ලැබෙන අවස්ථාවේදී හටගන්න පළවෙනි කර්ම බලයෙන් හටගන්න රූපේ කියනවා ඒකජ කය. ඕක කෙනෙකුට බලන්න පුළුවන් එකක් නෙවෙයි. ලෝතර බුදු පියාණන් වහන්සේගේ සරවඥ ඥානෙට අනාවරණ ඥානෙට ගෝචරය ලෝකයට පිළිලා දුන්නා සත්‍යයේ ආරම්භ වෙන්නේ පටිසන්ධියකේ මෙන්න මෙහෙමයි කියන්නේ. මේ ඕක හැඟවිලා තියෙන අපි දකින්නේ නැහැ මොකද මේ පටිසන්ධි වෙන්නේ. පටිසන්ධිය අඳුර ගන්නකොට පටිසන්ධිය ගොඩ නැගෙන්නේ මොනවද අඳුර ගන්න ඕනේ? යම් සත්‍යයක ඕපපාතිකව පහළ වෙනවා. ඒ කියන්නේ මෞපතියකට ගිහිලා පහළ වෙන ඉන්නේ ක්‍රමයක් නැතුව. බලවත් කර්ම ශක්තියෙන් දෙවියෙකු බ්‍රාහ්මීකෝ එවදු බවට පත් කරනවා. ඒ වෙලාවෙදී ඊට අනුකූල වන්නා වූ ඉඳුරු ඉන්ද්‍රිය. ඒ කියන්නේ ඇහැ කන නාසය දිව කියන ඒවට හටගන්නේ. භාව ඒක හරහා හටගන්න ප්‍රසාද රූප කියලා වචනෙන් කියනවා ඒක. චක්කු ප්‍රසාද රූපේ, සෝතා ප්‍රසාද රූපේ, ගාන ප්‍රසාද රූපේ, දිවහා ප්‍රසාද රූපේ කියන. ඔය හතරක් එකතු කරලා. අන්නේ ප්‍රසාද රූපයත් ඔය මොහොතේම හටගන්න. ඒ චිත්තස්තරේ විලාප. ඒතර ඇස කන නාසය දිව කය මන කියන. මේ ඔකගේම හතරක් සූක්ෂම කායිකයේ හටගෙන ඉවරයි. ඕපපාතිකව හට ගන්නවා නම් එයාට හතම හට ගන්නවා. මස්ලේ කයක් හට ගැනීමට කාම රෝගයේ හැදිරෙන්න ඕන කරන ඒ චක්‍රේ නම් තිබුණේ. ඒ මොකද තුනක් හටගෙන ඊළඟ චිත්තස්තරයට පත් වෙනකොට. ඉදිරිය හට ගන්න. හටගත්තාම දෙන්නේ අර හතේම යුත් වෙන. අර රූප කලාප 70කින් හදිච්ච කර්මජ රූපයෙන් හටගත්ත සත්වයා ওই දිවිදීන් හට ගන්නවා කාම රෝගේ නම් අර විදියයි. තුනක් හටගෙන ඊළඟ මොහොතේ ඊළඟ චිත්තස්තරයේදී ඉතුරු හතර හටගෙන හත සම්පූර්ණ වෙනවා. ඕපපාතිකම උප්පත්තියක් ළම දෙවියෙක් බවට පත් කරනවා නම් එහෙම මේ මොහොතේම හත හට ගන්නවා. එතකන් නාහේ දිවකය මන කියන මේ හය. කාය දසක, භාව දසක, වัตතු දසක කියන මේ තුනට අර හතර එකතු වෙලා හතක් වෙලා. මෙන්න මේ පටිසන්ධික්ෂණයේදී කර්ම ශක්තිය නිර්මාණය කළා ওই විදිහට ඕපපාතික සත්වින්ට හත මේක හැරි. කාම රෝගයේ හැරිදර සත්ව තුනක් මේ මොහොතේ ඊළඟ මොහොතේ ඉතුරු ටිකක් සම්පූර්ණ වෙන විදිහට. කර්ම ශක්තියෙන් ගොඩනගෙන කායට කියනවා කර්මජ කය හටගත්තා ඒකජ කය හටගත්තා. මෙන්න මේ ඒකජ කය කියන එක තමයි එතන පටන් ගන්නේ. කර්ම ශක්තියෙන් ආරම්භ කළ දුන්නා ඒ උපන් අද්දැව යම්තා කාලයක් ගෙනියන ශක්තියක් ඇතුළත පහළ කරේ කර්ම ශක්තිය. අන්නේ ශක්තියේ ගෝචරව ඒතා කාලයක් ආවිස ඇතුළේ ඔය ඒකජ කය පවත් කරනවා. භ්‍රමණ චක්‍රේ නවතින්නේ නැහැ. ඒ කාල සීමාව අවසන් වෙනවා. කර්ම ශක්තිය භ්‍රමණේ තියෙන නිසා කර්මජ කය අවසන් වෙන්නේ නැහැ. මේ කර්මජකය බින්න කර පුච්චන්න බෑ. කපන්න කොටන්න බෑ. වස විසින් අහන්න බෑ. ඊට වඩා අපි සියුම් නිසා. ඒවට ගෝචර වෙලා ප්‍රතිචාර දක්වන එකක් නෙමෙයි. මේ කර්ම ශක්තිය ඇරෙන්න තව දෙයකට වෙනස් කරන්න බෑ. ආයි ඔය කය වෙනස් කරනවා නම් කවදා හරි කර්ම ශක්තිය කීම පහල ගහලා වෙනස් කරනවා මිසක්. වෙන හිකින් ඔබ කරන්න බැරි නිසා. ඔය කය විනාශ කරන්න බෑ නිකන්. ඒක හිමිකාරයයි අයිතිකාරයයි කර්ම ශක්තියමයි දසමාන සේනාවවත් ඒක විනාශ කරන්න බෑ. මොන විදිහම විනාශ කරන්න බෑ. ඒකට උරුම අවශ්‍ය කාලයක් අරගත්තා. බාහිරින් බාධකයක් ඇදින් එක විදහැරී නැත්නම් කර්ම ශක්තිය කියන්නේ. ඒ අවුරුදු ලක්ෂයකට හිමි අවශ්‍ය කරගෙන නම් මේ මිනිස් කය ලැබුණේ. අවුරුදු ලක්ෂය ජීවත් වෙන කර්මජ කයක් ලැබුණා. හැබැයි කර්මජ කයෙන් ජීවත් වුණාට කාම ලෝකේ කර්මජ කය විතරක් ජීවත් වෙන්න බෑ තව ඉදිරියට එන්න ඕන. ඒ නිසා මොකද වෙන්නේ කර්මජ කයද? කාම ලෝකේ හෝ හිතක් තියෙන ලෝකයකට. අසංඛ්‍ය සත්‍යය හැරෙන්න අනික් ලෝකවල. රූපාරූප ලෝකවල පැවැත්මට හිතිවිලි වල මෙන්න මේ හිතිවිලි හටගැනීමේදී අරූප ලෝකයේ හිතිවිලි හටගන්න ඔය ටික ඇති. ඔබ ඇහැගෙන පෙන රූපයක් නිසා කාටවත් ඔබ අරූප කියන්නේ හිතියොන්නෝ. සර්වඥ ගෝචර රූපයක් හැරෙන්න අන්නේ සියලු සත්ත්වයන්ට මේක අරූපයි. පේන්නේ නැති නිසා. හිතන බව තියෙනවා. පේන රූපයක් නැති නිසා ලෝක සත්‍යය සම්මත වෙලා ඒක රූපයක් නෙමෙයි ඒක අරූපයක් කියලා. ඒ නිසා ඒකට අරූප ලෝක රූපයක් නැතුව වේදනාවක් සංඥාවක් සංකාරයක් විඥානයක් පහළ වෙන්නේ නැහැ කියලා බුදුරණන් වහන්සේ දේශනා කළා. එහෙනම් එතන තියෙන රූපේ අර කර්මජව හටගත්ත අතිහියුම් රූපේ. මනෝ රූපය. ඒක වේන්නේ නැති නිසා අනික් අයට ඒක අරූපය කියලා ලෝක සම්මුතිය කරා. ඒක අරූප ලෝක කියලා ඒවට කියනවා. සත්‍යයක වේද ගන්න රූපයක් එන්නේ ඊට පස්සේ ඒ කර්මජ රූපය නිසා හටගන්න. ඒකට අරමුණු ඝටනය වීම නිසා හටගන්න මනච්ච පටිච්ච ධම්මේච උපජ්ජති මනෝවිඤ්ඤාණං කියන මෙන්න මේ සිද්ධාන්තයේ ක්‍රියාත්මක කියලා. මනෝවිඤ්ඤාණය ඊළඟ පහළ කරව තැන්පතා. ඊළඟ චිත්තක් කියන්නේ පහළ කරනවා. මෙන්න මේ පහළ කරව තැන්පතා උඩ හිත හටගන්න පටන් ගන්නවා. ඉස්සෙල්ලාම හටගන්නේ හිත, මනසේ හටගන්න කල්පනා. අතීත මතක සරණ. මනසේම ගන්න මතක සරණ මිස බාහිර ලෝකයේ යමක් ස්පර්ශ කරලා අලුත් හිතක් පහළ කරන්න බෑ, වීටි හිතක් පහළ කරන්න බෑ. පේන හිතක් පහල කරන්න බෑ, ඇහෙන හිතක් පහල කරන්න බෑ, ගඳ සුවඳ දැනෙන හිතක් පහල කරන්න බෑ, රහ දැනෙන හිතක් ස්පර්ශ කායික ස්පර්ශ දැනෙන හිතක්. ඕකෙන් පහල කරන්න බෑ. හැබැයි ඒකෙන් හිතර ගත්ත දේවල් යලි යලි හිතන්න පුළුවන්. මනෝද්වාරයෙන් ඇතුළත් කරගත්ත මනසට ඇතුළත් කරගත්ත ඒ අරමුණු කරන්න පුළුවන්. ඒ ධර්ම අරමුණු කරන්න පුළුවන් ඒ සතින මනස ධර්ම අරමුණු කරලා මනෝවිඥාන පහල කරනවා. නරූප ලෝකයේ ඉන්න කෙනාටත් මනෝවිඥාන පහල කරන්න පුළුවන්. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන පහල කරන්න බෑ. මනෝ විඥාන විතර පහල කරගන්න පුළුවන් නිසා ඒ බ්‍රහ්මයාට හිතන්න පුළුවන් බාහිර ලෝකයේ කියන දේ බණක් ඉවර ඇහින්නේ. කවුවත් දකින්නේ. ලෝතුරාපු දුර ලෝකේ පහල නැතිව තහන්නත් බෑ, දකින්නත් බෑ. එහෙම සම්බන්ධ වෙන ඉන්ද්‍රියක් නැති නිසා. හැබැයි හිතන්න පුළුවන් හිතර ගත ඒවා තියෙන නිසා. ඒකට අවසේ ඉන්ද්‍රිය පමණක් කරන මන ඉන්ද්‍රිය පමණක් තියෙන නිසා ඉදිරිය කරගත්තා. මෙන්න මේ බ්‍රහ්මයා ඇරෙන්නේ. රූපාවචර ලෝකේ හිතන්න පුළුවන්, අරමුණු කරන්න පුළුවන් මට්ටමක් ඇති නිසා. ඇහැට බලන්න පුළුවන්, කනට අහන්න පුළුවන් මට්ටමේ ඉන්ද්‍රිය දෙකක් ඇති. රූපාවචර බ්‍රහ්මයාට ওই ඉන්ද්‍රිය දෙක පිහිටනවා. අර කාය දසක, භාව දසක, වัตු දසක කියන දසක තුනකින් හටගත්ත පටිහන්දිය ලැබුණු සත්වයා. ඒ අද්දව රූප ලැබුව අද්දව රූපාවචරයි. අහන්නයි, ඒ වගේම බලන්නයි. හිතන්නයි පුළුවන් වෙන විදිහේ දෙයක් ඉන්ද්‍රිය තුනක් පිහිටනවා. එය අහන්න පුළුවන්, බලන්න පුළුවන්, හිතන්න පුළුවන්. ওই විහිහලයක් කරලා. ගඳ සුවඳ දැනගන්නත් බෑ, රහ දැනගන්නත් බෑ, ස්පර්ශ දැනගන්නත් බෑ. ඒ ඉන්ද්‍රියෙන් කාම ලෝකේ ජීවත් වෙන සත්වයා. ගඳ සුවඳ දැනගන්න නාසයෙන්, රස දැනගන්න දිවෙන්, කාම පහත දැනගන්න කයෙන්. ඇති කරලා. ওই ඉන්ද්‍රිය හත ඔක්කොම සම්පූර්ණ කරනවා. සම්පූර්ණ කළා ඉතින් සත්වයේ හැටියට කාම ලෝකේ ජීවත් වෙන සත්වයේ හැටියට කර්ම ශක්තියෙන් පහල කරලා දෙනවා. අන්නේ අරමුණු වෙන්න අවශ්‍ය කරන ඉන්ද්‍රිය හැදුවට පස්සේ චක්කුංජ පටිච්ච රූපේණ උපදී චක්කු විඥාන කියන සිද්ධාන්තයේ ක්‍රියාත්මකෙන් දැන් ඉන්ද්‍රිය තියෙන නිසා ඒ නව සත්‍යයර බලන්න පුළුවන්කමක් ලැබෙනවා. බැලීමේ හිත් පහල කරා. සෝතාංජ පටිච්ච සද්දේශ උපජ්ජති සෝත විඥාන කියන මේ සිද්ධියෙන් කන හැදිච්ච නිසා ශබ්ද අරමුණු කරන්න හැකියාව තිබිට නිසා අරමුණු කරලා ශබ්දය අහන හිතක් හදගන්න. ගානංජ පටිච්ච ගන්ධේජ උපජ්ජති ගාන විඥාන කියන සිද්ධාන්තයේ ක්‍රියාත්මක කළා ගඳ සුවඳ දැනගන්න පුළුවන් හිතක් හදගන්න. අර හිතරම දැනෙන්න පටන් ගන්නවා. ජීවහංජ පටිච්ච රසේත උපජ්ජෙන ජීවහා විඥාන කියන සිද්ධාන්තයේ ක්‍රියාත්මක කළා ඕන රස දැනගන්න පුළුවන් හිතක් හදගන්න පුළුවන් මානසිකත්වය උඩ උදාගෙන. කායංජ පටිච්ච පොට්ටබ්බේච උපජ්ජති කාය විඥාන කියන සිද්ධාන්තයේ ක්‍රියාත්මක කළා කයේ පහසක් එනකොට පහස ස්පර්ශය දැනගන්න පුළුවන් හිතක් හදගන්න. අර හිත ඒවෙන් යුක්ත වෙනවා. මෙන්න මේ කියන කාරණා ටික යුතුනාට පස්සේ සත්වයා හැදිලා ඉවරයි. දැන් හිතේ හිත හටගත්තාට පස්සේ හිත සමග ගොඩනගන්න පටන් ගන්නවා චිත්තජ රූප කියලා තව පොරක්. අර කර්මජ රූප ආකෘතිය. මේ චිත්තජ රූප ආකෘතිය පෙරලා ඉඳන් ඒ දෙක එකතු වෙනවා. සම්පින්දනයක් වුණාට පස්සේ මෙන්න මේකට කියනවා කර්මකයයි චිත්තකයයි දෙකම හටගන්න. හැබැයි මේ කර්මකය හටගන්නකොටම ඊර්තු විපර්යාසී ඒකේ උරුම නිසා ලෝකේ හටගත්ත හැම දෙයකටම උරුම නිසා. ඉර්තු පරයාදයේ පත්වීම නිසා ඒ කර්මයෙන් හටගත්ත කයේ ආකාරය ඉර්තු පරයාදයට අනුකූලව හටගත් ආකාරයෙන් දේතු පරණ වෙන ස්වභාවයක් වෙනස් වෙන ස්වභාවයක් මෝරණ ස්වභාවයක් අරගෙන දිජ කය කියන එක එතෙන්දිම හටගෙන ඉවරයි. ඒක එකයි දිජ කය එකයි. තී හිතෙන් හටගන්න රූප ආකෘතිය වටා හිතපුවා. ඒකෙන් චිත්තජ මට්ටමෙන් ගණී බව නෙවිලා. අර රූපාකාරයේ හැඩ ගැහෙනකොට පෙරට වඩා ගණී බව. බ්‍රහ්මයාට හිතන්න පුළුවන් නිසා බ්‍රහ්මයාගේ කය ත්‍රිජ කයයි. එයා කලබල ආහාරයකින් ජීවත් වෙන කෙනෙක් නෙවෙයි, ප්‍රීති ආහාරය කරගෙන ජීවත් වෙන්නේ. ප්‍රීති ආහාර ප්‍රීතිය කියන්නේ හිතේ හටගන්න ආස්වාදාත්මක හැඟීම. මෙන්න මේ නිසා හටගන්නා වූ ආහාරයේ චිත්තජ රූප නිපද විලයි. ඒ රූපයන්ගෙන් තමයි ඒ කර්ම චිත්ත විරුපු කියන මේ තුනේ හටගත්ත කය පෝෂණය කරන්නේ. බැරෙන්නේ නැතුව ජීවත් කරවන්නේ ඕකේ. එහෙනම් මේකට කියනවා ත්‍රිජ කය. අන්න බ්‍රහ්මයා ජීවත් වෙන්නේ ත්‍රිජ කායේ. ඔනේ ත්‍රිජ කායෙන් ජීවත් වෙන සත්වයා මිනිස්සේ කාම ලෝකේ දාපු කෙනෙක් නะ. කාම ලෝකේ උප්පත්තියක් ලබන් ඉන්න කෙනෙක්. ඔය ත්‍රිජ කායේ සකස් වෙලා එනවා. ඔන්න ඔකට කියනවා ඉස්සෙල්ලාම කන්දබ්බයාගේ මුල. කර්මජ කායෙන් පටන් ගෙන හිත හදගෙන චිත්තජ කාය ආරම්භ වෙලා බලන් අහන්න පුළුවන් කමක් ඇති සියුම් ශරීරයක් කර්ම චිත්ත කිරි දෙකෙන් හදගත්ත ඒ චිත්තජ රූපයන් අරගෙන ඒ වයින් අරගෙන චිත්තද කර්මජ අවස්ථාව ඉක්ම ගිය ගමන් ඒක ලෝකයෙන් නිදහස් කරනකොට කර්මයේ චිත්තයෙන් බැඳීමෙන් නිදහස් කරලා හට ගන්නකොට සම්පූර්ණ රූපේ පැත්තගෙන වෙනකොහම ඉදර පටන් ගිය උදුජ කායයක් වෙනවා. ඒ උදුජ රූපයක් වෙන්නේ. මොහොතක් මොහොතක් ගානේ කෝටි ගණන් විහිදෝද. අර පරමාණු විතුර රූප බලපත් වෙනවා. අර ශාරීරියේ වටා ගණී භාවණී පීඩන අර ආකෘතියට වෙනුතු වෙනවා. අන්න එතකොට ඊට වඩා ගණී භාවන් රූපයකින් ඇහැ කන් දිව නාසය ශාරීරියේ දින මනස දින සත්වේ පහළ වෙනවා. අන්නෝකට නා ත්‍රිජ කායක සත්‍යය. දැන් ඇහැට පේනවා කනට ඇහෙනවා ඔක්කොම වෙන සංසාරී හතරදී ආ ප්‍රියමනාපයන් උඩ පුරුදුයි. ආස්වාදේ විඳන පස්සේ ඒක ඇදගෙන ගිහිල්ලා නැවතත් ඒක ගිලගෙන පුරුදුයි. මෙන්න මේ ඒ වගේ එල්බගෙන පුරුදුයි. ඒ නිසා මොකද කරන්නේ? එනේන ප්‍රියමනාප දේවල් වල එල්බ ගන්නවා. එහා රූපයන්ට එල්බ ගන්නවා, කන ශබ්දයන්ට එල්බ ගන්නවා, කාය රෝගින් එන. දිව රසයන්ට, නාසය ගන්ධයන්ට, කාය ස්පර්ශයන්ට එල්බ ගන්නකොට. මෙන්න මේ නිසා කියනවා දුස්සීල දුර්ගන්ධය හෝ සීල සුගන්ධයට අනුකූලව. ඒ මුද්දිරාට කර්ම විපාක වශයෙන්. ඔහු බැඳෙනවා, ඇලෙනවා, බැඳෙනවා යම්කිසි මේ ලෝකේ දේවල් වල. මෙන්න මේ තණ්හාවෙන් උපාදාන කරගත්ත දේ අරගෙන තමයි ඒ හත්ය ජීවිතේ ගත කරන්නේ. තාම අවුපදේ කියන එහෙම ගියේ නෑ. මෙන්න මේ ගන්ධේ දුස්සීල දුර්ගන්ධයෙන් හෝ සීල සුගන්ධයෙන් යම්කිසි රෝගේ ආස්වාදයේ විලබු දෙයකට එල්බගෙන රූප සද්ද ගන්ධ රස ස්පර්ශ භුක්තියට බැස්සට පස්සේ මේ රෝගයේ ඉඳාම සියුම් වෙන ගඳ සුවඳ වැනි දෙයක් ආහාර කරගෙන ඒකේ කය වැඩෙනවා. මෙන්න මේකට කියනවා සූක්ෂම කර්ජ කාය ආරම්භ කළා. මස්ලේ කාය නෙමෙයි ආරම්භ කළේ, සූක්ෂම ආහාරජ කාය. බාහිර ලෝකෙන් ආහාරයක් භුක්ති විඳලා ඒ ආහාරය ගොඩනගාගත්ත කය ආපුහම සූක්ෂම කයක් දෙයක් නම් භුක්ති විඳේ කය සූක්ෂම. ඝනීභවන දෙයක් භුක්ති විඳ හටගත්තා නම් කය ඝනීභවන. කයේ සූක්ෂම භාවයේ හෝ ඝනීභවනයේ භාවයේ තීරණය වෙන්නේ ගත ආහාරයේ සූක්ෂමත්වයේ හෝ ඝනීභවනත්වයේ අනුව. දෙවියෝ අමුද්දේ කබලිකා ආහාරය වශයෙන් ගන්න. ඒක සූක්ෂම ආහාරයයි. ඒ මේ ලෝකේ ඉන්න මිනිස්සු ඊළඟට ගන්න සූක්ෂම ආහාර තියෙනවා. ඒ මත මේක මිනිස් ආහාර අතර. මව කිරි මිනිස් ආහාරයේ සූක්ෂම ආහාරය. ගිතෙල් වෙදරු ඒ වගේ දේවල් මිනිස් සූක්ෂම ආහාර. ඒ වෙන හැම ගන්න ශරීරය හරි මුරුදු. ඉතින් පුංචි ලදරු වගේ ශරීරය හරි මුරුදු. හයිය නැහැ. මොකද හටගත්තේ සූක්ෂම ආහාරයෙන් පමණක් නේද? ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් ගිහලා සූත්‍රයක් එහෙම දෙන්න පටන් ගන්න පස්සේ ඊට පලා ගණි බවනා ඒ කබලිකා ආහාරය. අර කයි ටික ගණි බවන එනවා ඊට අනු. අල බදල මන්නේ කාලේ පටන් ගන්නේ ලොකු එක වුණාට පස්සේ ලොකු එක හර ගන්නවා ගණි බවන කය. ඒවත් අර අන්න අර කියපු බාහිර ලෝකෙන් ගත්ත කබලිකා ආහාරය. මෙන්න මේ කය බල කරන. කයට බලයක් ලබා ගැනීමට ආහාර ක්‍රමයක් ඇද්ද මේ රෝගී. බාහිරින් ගන්න. කයද බල දෙන ආහාරයෙන්සයි කබලින්කාර ආහාර කියලා අපිට කියන්නේ. ඉතින් ඕක දන්නේ නැතුව පසේ ලින අරුවා ආචාරවාද ආදී කියනකොට කැබලි කරලා කන ආහාරය කබලින්කාර ආහාර කියනවා. කබලි දාලා හත් කරලා කන ඒවා කබලින්කාර ආහාර කියලා තාමත්තියක් කියනවා. ඔහොම එක එකනා එක එක විදිහට කියတာ කබලින්කාර ආහාර කන්න එපා කියලා දැන් කියන කරන්නේ කොහොමද කියලා කබල වදින ඒවා කන්නේ අනිපපන්. කඩේ හබලා ගන්නෑ වතුර වාද බිය කරලා බොනවා. මොකද කබලින්කාර ආහාරය බුදුරණන් අහසේ සාහනම් කරලා තියෙනවා. ඉතින් හවස්වරුවට ගියාට පස්සේ කබලින්කා ආහාර ගන්න එපා කියලා. එහෙම මතයක් හදාගත්තාට පස්සේ අරවා දිය කරලා බොන්න පටන් ගන්නවා කන්නේ. හබලක් ආව කබලින්කා ආහාර දෙන්න. කැබලි කරලා ගන්න ආහාරේ කබලින්කා ආහාර. මේ කය බලයක් ලබා දෙනවා. ගණී භාවන වෙන්න ඕනේ. එහෙනම් අර කර්ම චිත්ත කියන දෙකේ ගණී භාවනත්තේ මේ දරුවේ වස්තු ඔසවන්න ගෙනියන්න මේ බාහිර ලෝකේ දේවල් අල්ලන්න එහෙම කයක් හදලා නැහැ. ඒක සුයිම් කයක්. හැබැයි අපි ලෝකයාට බොහෝ චන්දරාගින් දැඩිව බැඳුනහම ඒ මට්ටමින් ඉඳලා මදි. අල්ලන්න බදාගන්න ඒවා ග්‍රහණය කරගන්න ඕන කායිකත්වයක් අවශ්‍ය වෙනවා. ඒ කායිකත්වය ගොඩනගන්නේ කය බල කරන ආහාරය. කයට බලයක් ලබා දෙන බාහිර ලෝකයෙන් ගන්න විසුද්ධි රූපයෙන් හැටගත් ආහාරය. ඒ නිසා ඒවට කබලිකාර ආහාර කියලා. දැන් අමුර්ථේ හවල කන එකක් නෙමෙයි. අපි වතුර බොනවා නම් ඒ මට්ටමේ සියුම් දෙයක් නෙවෙයි ඊට අතර අති සියුම් දෙයක්. හැබැයි බුදුරණන් වහන්සේ දේශනා කරනවා දෙවියන්ගේ අමෘතයත් කබලින්කාර ආහාරය. දිව්‍ය කයට බල ලබා දෙන්නේ අමෘතය නැවති බාහිර ලෝකයෙන් හදාගත් ආහාරය. ඒක උද්දජ රූප කලාප කියන බාහිර ලෝකයේ තියෙන එක හැදි ටිකක් අර කර්ම චිත්ත ඍතු කිනේකින් හදාගත්ත ත්‍රිජ කායක දුන්නහම. ඒකේ ආකෘතිය විහිදෙනවා දුන්න ආහාරය යන ආකෘතිය මෙල්ල කය ගණී බවවල. අන්න ගණී බවනහම චතුජ කාය කියන අවස්ථාවට පත් වෙනවා. මෙන්න සත්වයේ ගොඩනැගෙන ආකාරය. ඉතින් මිනිහෙක් වෙලා ගණී බවන් දේවල් කන්න පටන් ගත්තට පස්සේ චතුජකයි ගණී බවන. ඒක මස් ලියවුලින් යුද්ධයි. දෙවිස් ගුණ පොකොට්ට ඇති යුද්ධයි. මෙන්න මේ විදිහට කේසු ලොම් නියදා සම්මාස ඇට නහර ඇට රුඳුළු ඔක්කොම ආදීවන්න කියනවා. මේ මස් ලියේ වැනි ඇට වැනි දේවල් වලින් හට ගන්නවා හයිය දේවල්. දෙතර අපි හිතලා තියෙන්නේ මොකේ? ඒකජ කය කියලා කර්මජ කයි හිතුවා. කර්මජ කය තරමුණු නහව හිතන්නේ. චිත්තජ කයට ඉනේවා චිත්තජ කයයි කර්මජ කයයි ගිහින් දෙනවා සූක්ෂම කළා මේ තව ක්‍රමයක් අරමුණු ගිහින් දෙන ක්‍රමයක් චිත්තජ කයයි තියෙන බ්‍රහ්මයා ඒ චිත්තජ කයට වදිනේවා කර්මජ කයට දැනුම් දීලා කර්මජ කයට දැනුම් දෙන එක හිතර දැනුම් දෙන එකකින් යා හිතනවා එයාට හිතක් පහළ වෙනවා මේ ආහාරජ කය කියන මේ මස්ලිය කය හදාගත්ත කෙනා. ඒ අරමුණු මස්ලිය කය නදලා දීලා මස්ලිය කය අර කියන චිත්තජ කයට ඇදලා දීලා චිත්තජ කය කර්මජ කයට පරිවර්තනය කරලා දීලා කර්මජ කය දෙන අරමුණ හිතනවා. ඒක දැනෙනවා. එතකොට තමයි මම රූපයක් දැක්කා, හද්දයක් ඇහුවා, ගන්ධයක් දැනුණා, රසයක් දැනුණා, ස්පර්ශයක් දැනුණා, මට මෙහෙම එකක් දැනුණා, මට වැඩෙනවා එහෙම කියලා අපි කියන්නේ. මස්ලිය කයට දැනෙන එක නෙමෙයි. මස්ලිය කයට දැනෙන එක සූක්ෂම කරලා දෙනවා ඊළඟ අවස්ථාව. දැන් ඔබ විද්‍යාව දන්න අය නම් හොඳ වැදගත් දෙයක් තියෙනවා. රූපවාහිනී යන්ත්‍රයක් ළඟට ගිහිල්ලා, රූපවාහිනී විකාශනාගාරයට ගිහිල්ලා, සංගීතයක් නැත්නම් එහෙම නැත්නම් නැටුමක් මොනවා හරි වෙන්නනවා, කටියක් නටනවා, එයා පිළිපල් බලනවා. ඒක ඔක්කොම ගණී භාවනේ කයක් කොල්ලන එකෙන් තමයි පටන් ගන්න. ඒ වගේ වාත කම්පණය කරන හදයකින් ඔබ පටන් ගන්න. ඔය දැන් ඔතනින් පටන් ගත්තේ ඒනි. එක්තරා කරන්ට් එකක් බලද්දී විදුලිය බලද්දී පත් කරලා අර මයික්‍රෝෆෝනේ කියන නේනාර ඒකේ යොමු කරපු යම්කිසි කැමරාවක් අරගෙන විදුලි කාන්දම බවට පත් කරලා ඉවරලා ඉනන් හින්දිනවා යම්කිසි සූක්ෂම භාවයකට පත් කරන යන්ත්‍රයක. ඔය යන්ත්‍රයේ ඒක ගණීවාම කිරණක් වශයෙන් හටගෙන ඒක ඊළඟට සූක්ෂම දාගයන්ට පත් කරන උපකරණ උලි කිරණ බවට පත් කරන කිරණ බවට පත් කරන විකාශනාගාර කුලන්ට දුන්නට පස්සේ දැන් කිරණ වලින් විහිදෙනවා. දැන් රූප වාසේ විහිදෙන්නේ නැහැ, ශබ්ද වාසේ විහිදෙන්නේ නැහැ, ගන්ධ වාසේ එහෙම විහිදෙන්නේ නැහැ. මේ රූප වාසේ, ශබ්ද වාසේ විහිදෙන මේ කිරණ ආපහු වෙනවා අභ්‍යවකාශයේ. අපි රූප වාහිනී යන්ත්‍රය දිනනවා. ඒකද ගිනාවට පස්සේ මොකද කරන්නේ? සූක්ෂමතාවයේ ආයතනයක් ආපහු ක්‍රියාත්මක කරන්න ආව යන්ත්‍ර ඇතුලේ තියෙන යන්ත්‍ර වලින් නැහැ ඇතුලේ තියෙන ඒක මේ අවශ්‍ය කරන්න ආව ඒ උපකරණ වලින්. නැවත ගණී භාවනාවේ පත් කරලා හිටා එකක් ස්පීකරේට දෙනවා. වාද කම්පණය කරනවා. අනික අර කැමරා පහළට දෙනවා. ඉස්සරහ පේන විදුලි කණ්ණාඩි අල්ලවලට ඒක කාවද දෙනවා. ඒකෙදි ගණී භාවනාවට පත් වෙලා ආයතන දුන්නේ කොහොමද? සූක්ෂම දේ දුන්න ආකාරයෙන්ම හැඩතලිය හදනවා. එතන දුන්න මහා හැඩතලිය තමයි දැන් ආයතනය අර කැමරාවෙන් පේන්නේ. රූපෙත් පේනවා, හදින් දැනෙනවා තත්ත්වය අපහුපත් කරගන්න. හරි සියුම් දෙයක් විද්‍යාව දන්නා නම් ඔක හොඳට පැහැදිලිව පේනවා. නේ යම් තැනක දිවින ගණී භාවන දෙයක් සූක්ෂම භාවයට පත් කරලා සූක්ෂමත්‍ය ගණී භාවනයට පත් කරලා දුන්නාම දෙපැත්තේ රූප දෙකක් පේනවා. පෙරත් බැවේ හිටපු රූපේ පෙරත් බැවේ දැක්කා. ඒක සූක්ෂම වාට පත් කළා ඉඳන් ගෙනහල්ල දීලා ඕන දෙන ගණන් දීලා. යලි ගණී භාවනාත්තරේ පත් කියන ක්‍රියාකාරී ඉඳගෙන ගණී භාවන උනාට පස්සේ ආයතනය රූපයක් දැක්ක. දෙපළක රූප දකින්න මැද හැංගිලා. අර රූප වාහිනී විකාශනාගාරය තුළ නතර නැටුම එතන ගියා මේක දකින්න පුළුවන්. රූප වාහිනී යන්ත්‍රය ක්‍රියාත්මක කළා නම් ඒක දිහා බලා ඉන්නකොට ආයතනය කියන නැටුමේ ආකාරي ඡායා රූපය දකින්න පුළුවන්. ආකාශය දිහා බලන් කියලා පේනවාද රූප? එනවා හිමි. ආවේ කොහින්ද? අභ්‍යවකාශයේ මාධ්‍ය ක්‍රමය තමයි ආවේ. කොච්චර ඈතද වුණත් ඇහිවිය ගන්න මොහොතකින් එහෙ රූපේ ක්‍රියාත්මක වෙන විදිහිනම් රූප වාහිනී යන්ත්‍රයේ රූපය ක්‍රියාත්මක වෙනවා. අදි වේගවත් ක්‍රියාකාරීත්වයේ කොතන තිබුණි? අතරමැද සූක්ෂම රූප ධාතු. මෙන්න මේ සත්වයේ භවයෙන් භවයකට ඉතලා පෙන්නේ නේදලා එතනින් නැති වෙලා යලි කෙනින් දෙනවා කියන්නේ. ඔන්න මේ බඳුම කර්ම චිත්ත කියන ක්‍රියා සූක්ෂම ක්‍රියාකාරීත්වයේ ආරම්භුන සියුම් බවට පත් කරලා සියුම් බව නැවත වාරයක් භෞතික රූප වාණ ගණිභාණය කරන්න ක්‍රියාත්මක වෙන ක්‍රියාවලිය තිබිච්ච නිසා එකතැනක සත්‍යයක් මැරුණහම නොපෙනෙන සත්‍යයකට ගියා. නොපෙනෙන සත්‍යයගේ නැති වුණා නෙවෙයි සූක්ෂම ක්‍රියාකාරීත්වයට වැදගත්. ඒ ක්‍රියාකාරීත්වය ඒක දෙකයි විජකයයි විජකයයි චතු දෙකයි හතර ආයතනයක් විද්‍යාමාන කර දුන්නාම ආයි පේන සත්‍යේ බවට පත් වෙනවා. අතන බලා මෙතන උපන්න දැන් පේනවා කියලා කියනවා. එදා එතන හිටියා මම කීයක් කියලා අද මෙතන බල්ලෙක් කියලා ආයි. මිනිහා වෙන වෙලාවේ බල්ලා වෙන වෙලාවේ හතර වෙච්ච වෙලාව අපිට පේන්නේ. අනේ නොපෙන්න හරි. නොපෙන්නට හිඳ වෙන පියාදාමය තිබිච්ච නිසා තමයි මේ දෙක වෙනම පෙනුනේ. මිනිහා වෙලා හිට මෙතනින් නැවත බල්ලා වෙලා පෙනුනේ එවිලි. මෙන්න මේ ක්‍රියාකාරීත්වය තමයි හිඳ වෙන්නේ සත්වයේ භවයෙන් භවෙට නැන අද්භවකින් අද්භවයට මාරු වෙනකොට. මේ මෙන්න මේක තමයි මේ කය හතර වෙනස ඔන්න ඕක. දැන් හතර වෙනි කය මැරුවොත් එහෙම. ඔයාසල දැම්මොත්. අර උපච්ඡේදක වර්ණයක් සිද්ධ වෙනවා. නැන ආයුක්ෂයේ මරණයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ හතර වෙනිට හරු කනබුන ආහාරය හතු කරජකයි නැත්නම් මාස්ලිය කය මල. සූක්ෂම කයත් මල. ඒක වරන්න බෑ වහදී. මාස්ලිය කය වහදීලා වැඩි නෑ. කපල කොල පුච්චලා වැඩි නෑ. හැබැයි කපන්න කොටන පුච්චන සූක්ෂම කය ගෝචර වෙන්නේ නැති නිසා මෙදෙනි මාස්ලිය කය බලනකොට පැත්තකට ගියා පුදුමයි. මොකද? කර්මජ කය ආවිත තිබුණා කර්මජ කය ඒතාකල් වඩනවා ඒ හත්. ඒක වරන්න කපන්න කොටන්න බැරි නිසා අපි දෙන්නේ මාස්ලිය කය කරපුවාම උඹලිය පැත්තකින් බලائیں۔ ඉතින් කියන සූක්ෂම කයින් අහ කියලා බලාගෙන ඉතියා මිනිහ කවරේට පොරොන්දු බලා හිටියා. පුජන හැටි බලාගෙන ඉතියා මං ඉතියා අහවල් දෙන්න. එයා කියනවා දැන් ඔය නොපෙන්න පැද්ද නිසා ලොකු ප්‍රශ්නයක් එහෙම එකක් වෙන්න පුළුවන් දෙ. මොකද අපි දත්යන් තියෙනේ පංචේන්ද්‍රිය ගෝචර, ඇහැකර දිවනාසය ශාරීරිකනේ මේවට ගෝචර දත්යන්ගෙන් හටගත්ත විද්‍යාව තමයි අපි මේ නවීන විද්‍යාව. ওই නවීන විද්‍යාවට පේන්නේ මනසේ ওই ක්‍රියාකාරීත්වය. ওই සියුම්තේ. ආරම්භන කරන රූපයක් යකිලි යන්ත්‍ර සූත්‍රයක් නැති නිසා. මේ මරණ පස්සේ ඉවරයි කියලා හිතනවා විතර ඉදිරියට තව පැවැත්ම යන්නේ මොකෙන්ද කියලා පඤ්ඤාවක් අද වෙනවා විතර ඒක විසඳා ගන්න දත්යන්. දත්යන් නැති නිසා මේ භවීම් කෙලවර කරලා මතුවත් බෑවක් ලබනකම් අතර කාලයක් අතර පැවැත්ම පිලිගන්නේ මොන වෙන්නේ කියලා තර්කයක් ඉදිරිපත් කරනවා. තර්ක ඉදිරිපත් කරනත් අපිට පැහැදිලිව පේන එකක් තමයි නොපේන පැත්තයි පේන පැත්තයි දෙකේ වෙනස. ඔය ක්‍රමයේ තමයි සත්‍යයේ එක භවයකින් වැඩිලා අනිත් භවයේ උපත්තියට සම්බන්ධ වෙන්නේ. යම් කෙනෙක් චුතයලා කටහඬිය ලැබුවොත් තමයි යලිත් ඒකජ කයටපත් වෙලා ද්විජ කය නැගිලා ත්‍රිජ කය නැගිලා චතුජ කය හදගෙන ගන්ධබ්බේ පරපත් වෙලා ගන්ධබ්බය බඩකට ගිහිල්ලා ඔක්කාන්ති වෙලා බඩඇතුලේ මස්ලේ කයක් හදාගෙන ඒවෙන් ආහාරය සකස් කරගෙන දරුවේ කැටියෙන් නැ මස්ලේ සහිත කයක් ඇති කෙනෙක් හැටියෙන් නැවත බිහි වෙනවා. යම්කිසි බුද්ධිලයේ කර්ම ශක්තිය තිබුණා නම් ඒක මරන්න බැරි නිසා ඒක පැත්තකට ගියහම ආයිසරිය කර ගන්ධබ්බ කය ස්වභාවයේ ත්‍රිජ කයක ස්වභාවය තුල ගන්ධ සුවඳ මට්ටම මරන්න කපන්න කොටන්න බැරි නිසා කාම ලෝකයේ ඒකට අවශ්‍ය වන්නා වූ ගන්ධබ්බ කායික මට්ටමත් අරගෙන ඒ මට්ටම කර්ම ශක්තියෙන් චිත්ත ශක්තියෙන් ජීව ශක්තිය කර්ම ශක්තිය ජීවිත රූපේ නිසා ජීවත් කරනවා පවත්තන නිසා ජීවිත කාර්යයේ හේතුවේ ශක්තියක් ලබලා ඒක නැగి නැති ජීවිතය විනාශ වෙන්නේ නැතුව සූක්ෂම ජීවිතයේ ආයතනය ක්‍රියාත්මක වෙනවා. ආයතනයක් කර ගන්ධබ්බ තත්ත්වයට යනවා. චිත්තද කායි මිනිහෙක් වශයෙන් හිටපුවාම මිනිහාට හිතිවිලි පහළ වෙනවා. මම මිනිහෙක් නේ. මම කාලබිල හිටියේ මේවල්. මගේ ඇඳුම් පැළඳුම මේ ආකාරයි. මගේ ආභරණ මම පැළඳගෙන හිටියේ මෙහෙමයි. ඔය හිතේ තිබෙන රූප සතහන මතකයි. චිත්තජගය ගොඩනැගෙනකොට කර්මජකයට ඔය මතක් කරගත්ත හදාගත්ත චිත්තජගය රූප සතහන ගනුකුළු අර මැරිලා පැතරියේ ගන්ධබ්බයටත් ඔය චිත්තජ රූප සතහන වැටෙනවා. මෙහි ඉරි තරමක් ඇඳලා නම් හිටියේ. ඉරි තරමක් එකේ වැටෙන චිත්තජ රූපේ. නෑ කර්මජකයට ඉරි තරමක් තිබුණේ. චිත්තජකයෙන් හදාගත්ත මනසින් හදාගත්තා වූ කය මා තරමක් ඇඳලා නින්නේ. මා කවිසියක් ඇඳලා නින්නේ. ඒ හිතේ සතහන ඕක නිසා. චිත්තජ රූපයක් මතකලා චිත්තජ රූපයන්ගේ සූක්ෂම විද්‍යුත් රූප පරම්පරාවක් හදලා සියුම් තරමකුයි ඒ જાතියේ සියුම් ශේප්පෙකුයි එයාගේ ශරීරයේ තියෙන විදිහටම චිත්තජ රූපයක් වෙලා පැත්තර ගිය ගන්ධබ්බයක් තරමක් තියෙනවා අර මෙහි රෝගී ඇඳගත්තා වගේ තරමක් මේ රෝගී ඇඳගත්තා වගේ ඇඳුමක් කන කරා වාද කැඳගෙන හිටියා නම් එහෙම ඒ චිත්තජ රූපයේ තේවා තියෙනවා මේ බුද්ධ අදාගෙන හිටියා නම් එහෙම එයා ඒ ලෝකෙ ඒක දුෂ්‍ය වෙලා ඒක නැති වෙන කර්ම විපාකයකින් ඒක බඳ වෙන්න හේතුවක් ආවේ නැත්නම් එයාගේ අත දිහා බලන මුද්ද තියෙනවා. හතර මුද්ද නම් හතර මුද්ද කිදේ තියෙනවා. ඒ මුද්ද තියෙනවා. ඒක චිත්තද රූපේ. අන්න මවාගත්ත සකස් කරගත්ත චිත්තද රූපෙන් ගන්ධබ්බය පැත්තකට ගියහම මෙහෙ හිටියේ මිනිහා යම් විදිහේ ජීවත් වෙලා ආකාරයේ කොහොමද ඇඳගලද මිහිටියේ කොහොමද? ඒබඳු ඇඳුම් පැළඳුම් සහිතව ඒබඳු ආකාරයෙන් ඒ චිත්තද රූපය පරිහරණය කරමින් ආයි ගන්ධබ්බ බවට වැටෙනවා. ඔන්නේ ගන්ධබ්බ පාඩ වත්තේජ බුද්ධය ආයතනය මෞර්යබකට යනකොට ඔක්කාන්ති කියන අවස්ථාවක් එනවා. කර්ම ශක්තිය හරියට හුලකට අහුවෙච්ච පණලාපත හුලකට ඕන පැත්තට ගෙනියනවා. ওই සූක්ෂම රූපයේ ප්‍රධාන වශයෙන් කර්මයේ ගෝචර වෙලා තියෙනවා. චිත්තේ හටගන්න ශක්තිය කර්ම ශක්තිය. ඒකට කියනවා සහජාත කර්ම ශක්තිය. කර්ම ශක්තිය හටගෙන ඉන්ද්‍රියට ගෙනියන්න පුළුවන් ශක්තිය බිහි කරපන් නානාක්ෂණික කර්ම ශක්තිය කියලා මතු කොයි කොයි මොහොතේ හරි කර්ම ශක්තිය රා හිතන්න දෙයක් නැහැ. නිෂ්පාදනය කරපු ශක්තිය ඊට අනුකූලව ක්‍රියාත්මක කරන නිදහස් වෙච්ච ශක්තිය බාරපත් වෙන අනාගතයේ ක්‍රියාත්මක වෙනවා. ඒකට කියන නානාක්ෂණික කර්ම ශක්තිය. ඔනේ සහජාත කර්ම ශක්තියයි නානාක්ෂණික කර්ම ශක්තිය කියන දෙකේ හැඩ පහරට අහු වෙලා. අර ගන්ධබ්බය ඇදිලා යනවා ඊට අනුකූල ගැබකට. ඒ ගැබ හැදිලා නැහැ නම් මනුස්ස ලෝකේ තව මොකද? ඉපදින්න තිබුණේ තමාගේ දුවේගේ කුසේ කරන මෙයාගේ හිතවැල්ල තිබුණේ එතෙන්ද? මගේ පරම්පරාව දාලා යන්න බෑ. මගේ දරුවන්ට කවුද? මගේ දුවට කවුද? මම නැහැ. මගේ පුතාට මම නැහැ නම් කවුද? ඔය අදහස නම් හිතේ තිබුණ චින්තද රූපේ දුව පුතා අතහැරලා නැහැ. උදව් කරන්න බලාපොරොත්තු අතහැරලා නැහැ. එහෙනම් මෙයා උපාදානිය කියලා දෙන්නේ මිනිස් කදි ලක්ෂණ ඉවරලා තිබුණේ නැත්නම්. මිනිස් සංඛාරීත්‍ය වෙච්ච කර්මජ රූපේ නම් තවම තියෙන්නේ. අර ගන්ධබ්බය මිනිස් ගන්ධබ්බය. දැන් මිනිස් ගන්ධබ්බයගේ චින්තද රූපේ දක්විලා තියෙන්නේ කවුද? මගේ පුතා ළඟට මගේ දුව ළඟට උදව්වට යන්න ඕනේ ඉන්න ඕනේ. මම නැහැ නෑ බෑ ඒගොල්ලන්. එහෙනම් මෙයා විරදිහාකට ගැබකට ඇද යන්නේ හේතු නැහැ. ඒක පුතාට දා උපදින්න ඕන එක දුවේ ගැවි උපදින්න ඕන. දැන් දුව පුතා තාම කුංචි නම් මොකද වෙන්නේ? වෙන උපදින හිඳ දීප දෙනකුත් නැත්නම්. අර කර්ම නානාක්ෂණික කර්ම ශක්තියින් සහජාත කර්ම ශක්තියයි දෙකෙන් ගොඩනගනවා. අර බලාපොරොත්තු වන අනුකූල ආකර්ෂණයන් නිපදවිලා කර්ම ශක්තියන් නිපදවිලා. අර දුව පුතා ඉන්න පරිසරය වටා කැරි කැරි ඉන්නේ. අර ගන්ධබ්බේ අර හිටපු රොක්සබා. ඔතෙන් ගියාට පස්සේ මොකද වෙන්නේ? කර්ම ශක්තිය අධිවල බලවත් වෙලා ඉතින් උප්පත්තියකට මේ හයක් ලබා ගන්න එනවා. අන්න අර දෙන විවාහ වෙලා හරි භාර්යාව ගෙනහලා හරි අන්න මෞර්තිය දෙන්නගේ ඉක්වීමක් මම විරුද්ධයක් තියක් කියන මේ කාරණා දෙක සිද්ධ වෙච්ච වෙලාවක් වුණාම ගන්ධබ්බයාට ඇතුළු වෙන්න සුසු අවස්ථාව හැදිලා ඉවරයි අකයක් හටගන්නේ. ගන්ධබ්බාවක් අන්තිම තියලා ගැබට ඔක්කාන්තිය. ඔය ඔක්කාන්තිය වෙනවා කියන වෙලාව අර චිත්තජ රූපේ හදාගත්ත ඔරොරොසු අතරන් නෙමෙයි ව ගැබට යන. එදෙනි විශාල බලාපොරොත්තුවක් එනවා. තමගේ බලාපොරොත්තු ඉස්තෙන් දෙන වෙලාව. අනේ මට මේ පැත්තේ ඉන්න නෑ ඒගොල්ලෝ කතා කරනවා අහන්නේ නෑ ඒගොල්ලෝ දෙකේ ගැවෙන්නේ නෑ මට වෙලා තියෙන දේක් මම කතා කරනවා උන්ට ඇහෙන්නේ නෑ. ඔහොම මහා විහාර වික්ෂිප්තයකින් ඉන්නේ. දැන් හරියට ඔක්කොම වෙලා විවාහ පාසල ප්‍රතිඵල කියන්නේ යනකොට කෑවල් මතකත් නෑ බිව්වද මතකත් නෑ අනික එකක්වත් නෑ හිත චිත්ත ප්‍රසාදී ඉඳලා දැන් ඉක්මන් කරලා ප්‍රතිඵලය බලන්න යන්න ඕනේ කියලා දුවන ළමයි වාර. ගැවර නිගන්න ඔන්න වෙන්නේ කියන ඔක්කා තියෙන වෙලා වෙනකොට වෙන්න කියක් නෑ. අදගෙන ඉන්නේ මොකද මතකන්නේ එනේ හෙද මතකන්නේ කියලා කතාවට කියන්නේ. අන්න එහෙම එකක් වෙනවා. මේ හැර පුද්ගලයන් හදිසි වෙනාට පස්සේ මහා උද්ගාමයක් උද්වේගයක් ආවට පස්සේ ඉනේ හෙද තියනද මතක නැහැ. අන්න ඒ වගේ චිත්තජ රූපිය මතක නැති වෙයි. කර්මජ රූපයට අනුකූලව පුද්ගලයන් බලාපොරොත්තු වන ප්‍රබලයි. මිනිස් කදි ලක්ෂණය ඇදෙන්නේ. එදා ඇදපැන්නගේ හිතේ ස්වභාවය අමතක වෙන නිසා. ගැබරකින් ගහන හැදෙන එකට තරමක් ඇතුව උපදින්නේ නැහැ ගැබි. අර ඇඟ ඇතුලේ ඒටි දා කරගෙන ඇතුලේ තින්නේ. අර එක්තරා විද්‍යාර්ථී ආරක්ෂණයක් හොයාගෙන, ධාරිතාවක් හොයාගෙන මම හොයාගත්තා මම හොයාගත්තා කියන දේවල් නානකාවරියද ඔක්කොම පිළිදෙවි. නිර්වත්ව හිටු නානකාවරිය හිටු ගන්න දුලා තින්නේ බලනකොට. දැන් ඇඳුම ඇඟේ තිබුණාද කියලා මතක් අඳුන්නේ නැහැ. මොකද? ඊයාගේ දැඩි බලාපොරොත්තු ඉෂ්ට වෙච්ච ප්‍රසාදීට දැනගත්තා කියලා ඇතුළු ප්‍රසාදීට වෙන බාහිරියව ඔක්කොම අමතක වුණා. වෙමද උපමාව. ඉන ඔයිට වඩා 10000 ගුණයක ප්‍රසාදියක් තමයි ඇති වෙන්නේ. මේ ලෝකයේ කය නැති වෙලා ඉඳලා නැවත කයක් හදාගන්න ලැබෙනවා කියන අවස්ථාව එනකොට මහා වාසනාවක් ලැබෙනවා වගේ තමයි මම හිතන්නේ. ඒ ඇතුලේ චිත්ත ප්‍රසාදියේ උද්දාමයේ මේ ගති ලක්ෂණයට අයත් කර්ම ශක්තිය ටික ඇරෙන්නේ. අර හිතෙන් ගොඩනගාපු ඔකම අමතක වෙනවා. දැන් මේ ලෝකේ මම මෙහෙම කරගෙන හිටියා මේ මේ දේපල හදාගෙන හිටියා මෙහෙම ඉඳගෙනම වවාගෙන තියලා ආදී හිතලානම් තිබිච්ච ඔක්කොම ටික අමතක වෙනවා. අර මහා උද්දාමයෙන් කර්ම ශක්තියෙන් ආව රූපාකාරයේ විතරයි මතුවලා ඉන්නේ. ඒ රූපාකාරයෙන් අර කිරණ ගැබට යනවා. ගැබට ගිහිලා මොකද කරන්නේ? ගැබේ තියෙන අර කලන රූපය හදන්න අවශ්‍ය කරන සුක්‍රාණු ඩිම්බන් සම්බන්ධ කරගත්ත ඉදාම් සූක්ෂම රූප කලාපයන්ගේ මත්‍රි රූප කලාපයේ පළවෙනි ශෛලිය ඉපදවන දෙන්න පටන් ගන්නවා. මෙන්න ඔකත් කියලා අභිනිබ්බත්ති කියන අවස්ථාව බලද්දි පටන් ගන්නවා. අභ්‍යන්තරයෙන් නිර්මාණය කරන්න පටන් ගත්ත මස්ලීකයි ආරම්භය. මේ කලන රූපය කියන පුංචි බිඳුවක ඉඳලා ශෛලියක ඉඳලා පටන් ගන්නවා. අර කර්මජ ආකෘතිය දනෝ ආයි ශාරීරිය ඇතුලේ හද ගන්නවා. ගත ආහාරයේ තියුම් නිසා ගැළපෙන ආකාරයෙන් ආරම්භ කරනකොට මෘදු ආකාරයෙන් ආරම්භ කළ කුඩා දරුවෙගේ ස්වභාවයෙන්ම අරගෙන හකට කරලා අර කර්ම ශක්තියේ ප්‍රමාණය යම්තාක් විහාරද ආකාරයේ යම්තාක් ප්‍රමාණයක්ද ඒ ප්‍රමාණය ලොකු වෙන එක කනමුණ ආහාරයෙන් ඒ ශාරීරිය වැඩිලා උපන්නට පස්සේ කර්ම ශක්තියෙන් අඩි 6ක් නම් උසර හිටියේ මිනිස් රූපයකින් නම් හිටියේ ඒ මිනිස් රූපයේ කර්ම ශක්තියෙන් ගත කර්මජ රූපයේ හැඩතලයේ ඒ උස ප්‍රමාණයයි ඊට අනුකූල වන්නා මහ උස මහත ප්‍රමාණයට අනුකූල වෙලා ඒ ශක්ති ප්‍රමාණයෙන් එන සාකල් බාහිරින් දෙන කන බොනේවා කිරි බොනේවා බත් කනේවා ඔක්කොගේම අරගෙන හද පෝෂණය මාංශ බවට පත් වෙලා ශරීර කොටස් බවට පත් කරලා ඒ මට්ටමට ඒ ඉඳන් ගිනිහලා ලොක් කරනවා කර්ම ශක්තිය. එයින් එහාට අසු මාත්‍රයක්වත් උස යවන්නත් බෑ මෙයක් කරන්න බෑ මට්ටම ඔච්චරයි. ඔළුවේ කෙස් වැවිලා තිබුණේ කොතෙන්ද? අර කර්ම ශක්තියේ ශරීරයේ කර්මජ රූපයේ තිබුණ කෙස් වල ස්වභාවය කොච්චරද? ඒ මට්ටමට අගලක්වත් දික් කරන්න බෑ උපරිම එකයි කෙස් ටික. කොච්චර කෙස් වැවුවා කොච්චර තෙල් ගෑවක් මොන જાතිය වුණා අයිරුවා. කර්ම ශක්තියේ රූපේ දිවෙන පිට ළඟට නම් පොණ්ඩි තිබුණේ. පොණ්ඩි පිට ළඟට වෙන්නේ ආයි ගැකුත් එතෙන්ද වෙන්නේ. ඒ දෙහට යන්නේ. ආයි ගැකුත් එතෙන්ද ගා වෙන්නේ ආයි ඉහට යන්නේ. මොන තෙල් ගෑවක් කොච්චර ඉස්ස දික් කරන්න හැදුවා පොණ්ඩි හිර කළ වැදලා තිබ්බත් කොච්චර යන්නේ ඉදි හැ යන්නේ. මොකද? කර්ම ශක්තියේ බාලින් එහාගේ පරමාණු කියලා වෙනස් කරලා ඉවත් කරලා දානවා. කර්ම ආකෘතිය ඉදිරි කරනවා. එයින් ඉහට වරන්නේ වැඩිමේ ශක්තිය තියෙනවා. ඇටයක් ඇරනොත් අවුරුදු 60ක් ගිහිල්ලා. දැන් ඇට වැඩෙනවා. දැන් වැඩෙන කාලේ ඉවරයි කියන්න බෑ. 60ක් ගිය මිනිහාගේ අත කැඩනොත් එහෙම. අර ප්ලාස්ටරයක් දාගෙන මාස දෙකක් යනකොට අතහයි වෙනවා. කැඩිච්ච එක වැඩිුනේ නෙමෙයි. ඇට වැඩි මිසක් තිබිච්ච නිසා නේ. අවුරුදු 60 70 වගේ මිනිහාගේ කැඩිච්ච ඇටේ හයි වෙනවා කියන දවසක් යනකොට. එන ඇට වැඩිද? ඇට වැඩි මිසක් තිබුණේ නැද්ද වයසට ගිහින්? ශක්තිය තිබිලා තියෙන. එන ඇයි මේ ශාරීරික අවුරුදු 10 18 20 පෙන්නට පස්සේ ඊට වඩා ඇට වැඩින්නේ? උස් මහත් වෙන්නේ. 60 70 වගේ යනකොට නිකම් හැදෙන ගාන හොච්චර ලොකු වෙන්නේ නැහැ. ප්‍රමක් කරේ. එහෙම හැදෙන ක්‍රමයක් නෑ. අනේ කර්ම ශක්තිය ප්‍රමාණය තමයි ප්‍රමාණය. ඒ සත්‍යයයි ආකෘතිය නිර්මාණය කරන කර්ම ශක්තිය. මිනිහාගේ හැඩරුවර නිෂ්පාදනය කරන කර්ම ශක්තිය යම් තීද ඒ හැඩරුවර නිෂ්පාදනය කර. යම් කිසි ඔය අතරේ පාප කර්ම බලවේගයක් ඔබට ආව නම් එන්නේ. අනුර පිළියෙන් අනුක එකක්, අනුන් කපාව කොටාගත් එකක්, ඒකේ ප්‍රවෘත්ති විපාකයන් වශයෙන් ඇවිදලා මිනිහාගේ ශරීරයේ කපලා කරලා තරලා දැම්ම නම් එහෙම. ඒ මොහොතේදී ඔහුට අර ප්‍රවෘත්ති විභාගයෙන් හටගත්ත ශක්තිය හටගත්ත කයේ පළුද්ද ඇති කරන්න හේතුවලා ඒ ශක්තිය ක්‍රියාත්මක වෙනවා. එතන ඒ කර්ම ශක්තිය ඉතුරු වෙනවා කපාප කොටාව කැළල. බඩට ඇවිදලා දරුවා යාව උපදින්නටත් අර කැළල ඇතුළු දරුවා වැඩෙනවා. කනබන ආහාරයෙන් දරුවා බලනකොට බලයත් මේ කවුරුවා කැපුවෙත් නැහැ කිතු වෙන්නේ නැහැ. අර ඉස්සෙල්ලත් බැවි කපාප කොටාව කැළල ඊළඟත් බැවි ආය දකින්න පුළුවන්. කවුලේ කැළල හැදි. මස්ලේ කය කැපුවා කිතු. ගැබේ ඇවිදලා හසුම කයද එහෙම එකක්වත් තිබුණේ. හැබැයි ගැබේ හසු අලුත් කයි. එතන කැලලක් තියෙනවා. අර කපාපු කැලල ඒ එතන තියෙනවා. අනුගේ අත කැඩුණා. ඕක මතක් වෙලා ප්‍රවෘත්ති විභාගයක් වශයෙන්. පරිසම් විභාගයේ වශයෙන් ආවික පරිවර්තනය කරන්න ඒ ප්‍රවෘත්ති විභාගෙට බැරි වුණා. පරිසම් විභාගයේ මාස්ලේ කය ලබා දෙනකොට ඒ අනුකූල ලබා දෙනකොට අත කඩාපු එකේ විභාගෙට අත කැඩිච්ච එකේ කියලා හැදෙනවා. අත පොර වෙච්ච එකේ තමයි බර ඇතුලේ හැදෙන්නේ. ඉබදිලා වල්ලට උගේ අත පොරක්. දැන් යහපහා කියන භෞතික විද්‍යාවේ ඊට හදන්න දෙන්නේ නිසා මොනවා හරි රසායනයක් අඩු වෙලා විටමින් జాතියක් අඩු වෙලා ඒකයි මේ අතකර වෙලා තියෙන්නේ. එකෙක් ගියේ අතකර වෙලා අපදිනවා ඒ නියුන් දරුවෙක් එහෙම කරන එකෙක් ගියේ අත හොදලා තියෙනවා. අනිත් නියුන් දරුවට කන්න දෙයි කවුද? දැන් නියුන් දරුවෝ කොටක් ඇති වුණා නම් එහෙම එකෙක් ගියේ අතකර වෙලා අපදිනවා අනික හොදලා උපදිනවා. එහෙම වුණා නම් එහෙම කොහොමද කියන්නේ විටමින් අඩු වෙලා කියලා අම්මට. අර දෙන්නම කෑවේ භුක්ති විඳි අම්මගත් එක විදිහ ආහාරය. එක දරුවෙක් අත පොරයි වෙනස් වෙලා තිනවා අනිත් දරුවෝ හොඳට ඉන්නවා ඉතින් විටමින් අඩු වෙලා හැදෙන්නේ ඔහු මම දෙන්නල මෙහෙම ඉන්නේ එහෙම වෙන්නේ නැහැ එහෙනම් මේ වැඩේ කරන්නේ කවුද කර්ම ශක්තියේ ඉතිරිච්ච පරිවාරකන් උවරගෙන උපස්තම්භක කරා උපපීල කරා උපඝාතක කරා උපස්තම්භක උපපීල කියන දෙකේ ආධාරය ලබන අර ප්‍රෝති කර්ම බලවේග කර්ම ශක්තිය සම්බන්ධ වුණොත් එහෙම අර ප්‍රතිසන්දිය ගෙන දුන ජනක කර්ම ශක්තිය ජනක කර්මයට අනුකූලව මනුෂ්‍ය රූපයක්ද ආදි වශයෙන් සදාගේ රූප ස්වභාවය වෙන් වෙලා අර ප්‍රවෘත්ති විපාක වශයෙන් ආපේක පරිවාර කරගෙන ඒකේ කැලලක් අරගෙන උපදිනවා ඒක ඇදකදී තන උපදිනවා මෙන්න මේ ආකාරයට තමයි අධ්‍යායකින් අධ්‍යායර කෙනෙක් ගමන් කරලා ඔය හැඩරුව ගන්න ආකාරය ගන්න කම්මං විභජති සත්තා හීන ප්‍රණීතා කියලා බුදුරන් වහන්සේ දේශනා කළා මෙන්න මේ කර්මයේදී මේ හීන ප්‍රණීත ස්වභාවයෙන් බෙදෙන කෙනෙක් ලස්සන කරනවා කෙනෙක් අවලස්සන කරනවා මිනිස් රූපේ නම් මිනිස් රූපේ හැබැයි එකිනෙක ඇතා එකිනෙක ලස්සන එකිනෙක පුදු වෙලා අනික කෙනා හොඳට ඉන්නේ එකිනෙක අත පොර වෙලා අනික කෙනා අත හොඳට තියෙන්නේ කම්මා විභජනේ හත්තා හීන ප්‍රණීතා කර්මයේ මේව හීන ප්‍රණීතාසිය බෙදෙනවා අන්න අපි කරගත් ඒවා අපිට එන ආකාරය ඉතින් ගැඹුරු විස්තරයක් වෙයි පෙන්නුවේ ඔය කර්මජකයි චිත්තජකයි උපජකයි ආහාරජකයි කියන මේ ටික හරගෙන මිනිහෙක් වෙලා හිටියා මිනිස් කය බැලුවාට සත්‍යය චුත කරන්න බෑ චුත වෙන එක තියෙන්නේ කර්ම ශක්තිය හතු දෙයක් කර්ම ශක්තියෙන් හදගත්ත දේ පහර ගහන්නේ මේ ලෝකේ දව්‍ය වස්තු වලින් බෑ එන කපන්න කොටන්න පුච්චන්න බෑ කර්මජ ශරීරය. චිත්තජ ශරීරයේ චිත්ත විනාශ වීමලු වෙනස් වෙනවා. කර්මජ ශරීරය වෙනස් වෙන්නේ කර්ම ශක්තිය වෙනස් වෙච්ච දාන. යම් කර්ම ශක්තිය ගොඩනගලා තියෙනකොට මනුෂ්‍ය කර්ම ශක්තිය නම් ගොඩනගලා තිබුණේ. ඔහු සංකාර වශයෙන් දිව්‍ය සංකාර නම් ගොඩනැගුවේ මේ ලෝකෙදි. ඔහුගේ මර්මයේදී තව කර්ම ශක්තිය අවුරුදු ලක්ෂයක් ඉදිරියට යන්න පුළුවන් අධ්‍යාය ශක්තියක් අගෙන මිනිස් කර්ම ශක්තිය තිබුණා. මරණාසන්න මොහොත වෙනකොට අර සූක්ෂම කායික අවස්ථාවේපත් වෙන මොහොතේ ඊට වඩා බලවත් ප්‍රතිසන්දි කර්ම ශක්තියක් වශයෙන් දිවි දිව්‍ය කර්ම ශක්තිය ඉදිරිපත් වෙනවා. නෑ කර්ම ශක්තියේ බලයෙන් කපන්න පුළුවන් තවත් කර්ම ශක්තියකට විතරයි. දිව්‍ය කර්ම ශක්තිය බලවත් නම් ඒ මොහොතේම අර මිනිස් කර්ම ශක්තිය බිලහැරලා දිව්‍ය කර්ම ශක්තිය දෙන්නේ. අවහා චිතේලා ප්‍රතිසන්දියක් ලැබුණා දිව්‍ය ප්‍රතිසන්දි. ශරීරේ ප්‍රියත්ම වෙනවා දිව්‍ය මේ වගේ. ඒතර එයා දිවි. තිරිසන් වැඩ කළා බලු වැඩ කළා හිටියා නම් එහේ මිනිස් බව ඉක්මවල බලු වැඩ කරලා හිටියා. මරණාසන්න මොහොතේම මිනිස් අධ්‍යාව ගිනියන් තව කොච්චර කල් තිබුණා. මිනිත් භාවයේ ගිනියතාවට ලක්ෂයක් ඉදිරිය ගිනියන ශක්තිය තිබුණා. අර බලු බල්ලේ කරන කර්ම ශක්තිය පරිහාණි කර්ම ශක්තිය බලවත් නම් මිනිත්ේ මේ යුද්ධ කරලා දාලා බලු පරිහාණියද එන්නේ දෙන්නේ ඒ කියන්නේ ඒක බල්ල කරලා දෙනවා එහෙම බාහිරික ආවෙ නැහැ අර මිනිත් පරිහාණිය තුලම දිගටම කෙලවර වෙනකන් යනවා ඒවට කියනවා අද්දව 500ක් එකම එකම පවෙ මෙහෙම යනවා කියේ එළුවෙන් කියලා බෙල්ල කැපුවා ආයෙත් එළුවෙකුණා බෙල්ල කැපුවා ආයෙත් එළුවෙකුණා බෙල්ල කැපුවා ඇගේ රෝමයක් රෝමයක් පාසා මෙහෙම ආවා කියන සමහර කතාවල් පරිසන්දි අන්තිම මොහොතේ ආපු හිතනම සිද්ධ වෙනවා නම් හැමතැනම හිති ඒකන මෙහෙර එළුවේ කියලා බෙල්ල කපන මොහොතේ හර ගන්න හිතමයි ඊළඟ හැරිත් ඔහොම මවිලක් මවිලක් ගන්න උපදින උපදින හැම අධ්‍යාපකම එකම හිතද තියෙන්නේ එයාගේ එළුව අධ්‍යාපක සියල්ල එකම එළු භවයේ නිවෙන්නාව අවස්ථාව එළු භවාංගේ එහෙනම් එළුවේ බාර පත් කරන පරිසන්දියක් දුන්නා එළුවෙක් නැති තිරිසන් සතික් බවට පත් වෙන ප්‍රතිසන්දියේ ශක්තිය දිවිච්ච නිසා තවවුරු ලක්ෂ කෝටි ගන්නවා. ඒ ශක්තිය ඉවත් කරන් තව බලයක් ඉදිරිපත් නොවිච්ච නිසා මේකේ බැලට ආයේ එළු ගන්ධබ්බය. විර ගන්ධබ්බය පිට වෙන්නේ. ගන්ධබ්බය එළු ගන්ධබ්බය. මස්ලේ කය හරගත්තා. බෙල්ල කපලා. එළු ගන්ධබ්බය ගිහින් එන ආයතර කර්ම ශක්තිය ගියා එළු ගැබවෙලා. කර්ම ශක්තිය නිසා ආයේ මස් කියවන්න ඕනේ. කාට ආරව වෙලා මැරුවා. මස්ලේ කය මෙහෙ දැම්මා එළු ගන්ධබ්බය ආය ගියා බලන්න. ඔය විදිහට ගිහිලා එළුවත් බැවේ ලක්ෂ ගන්න කවුරු ගෙවන්න තිබුණා. එතකම මොකද ඉන්නේ මරණ වර්ණ ගානේ. එළු ගැපකටම යනවා එළු ගන්ධබ්බය විනේ ගන්ධබ්බය වෙනස් වෙනවා. මෙන්න මේ නිසා ඒ අද්දව ලක්ෂයක ඉඳලා ලක්ෂෙම මැරුවා. නැත්නම් කොච්චර 1000ක 100ක ඉඳලා ඒ කාලෙම මැරුවා. අද්දව කෙලවරෙන්න කමකෝ එළුව. එළු ගන්ධබ්බය. එළුවත් බැව. අනේ එළු බව ලබාගෙන එළුවත් බැව තුල භවයේ තුල අත් කරගන්න එක කියන අද්දව. එළු බව තමයි කියන්නේ. එළු භවයේ ආවිත තමයි කර්ම ශක්තිය හරගත්ත එළු. සූක්ෂම ශරීරය. එළු සූක්ෂම ශරීරය විනාශ කරන්න කාටවත් බෑ. ඒ කර්ම ශක්තියම කරන්නේ. බාහිර කර්ම ශක්තියකින් එළු සූක්ෂම ශරීරය විනාශ නොකරන. ගණීපාණි හදු කරජ කාය විනාශ කරලා මිනිස්සු කන්නේ. මලයි. හැබැයි ගන්ධබ්බ කාය කන්න බැරි නිසා. උච්චන කපන කරන්න බැරි නිසා. ඒකට පහරක් ගන්න බැරි නිසා. එතනින් ගන්ධබ්බ කාය දිහා දාලා ආයෙ එළු ගැබවට යනවා. අර කර්ම බලවේගින් ඔහු ණය ගෙවලා ඉවර වෙනකම් මොකද කරන්නේ? එළු ගැබට යනවා මස්ලේ කයක් හදනවා දෙනවා ණය ටිකක් ගෙවුවා එළු ගැබට ගියා මස්ලේ කයක් හදුවා ගෙනාවා විචනයි තව ටිකක් ගෙවුවා ආයෙ එළු ගැබට ගියා මස්ලේ කයක් හදුවා ගෙනාවා තව විචනයි තව ටිකක් ගෙවුවා ණය ගෙවලා ඉවර වෙනකම් ඔහු මොකාට මොකාට හරි උදුළු වෙනවා මස්ලේ කයෙන් ණය ගෙවෙව යනවා දැන් ණය ගෙවන කර්ම විපාකේ ගෙවන්න ගන්න එක්තරා කොටසක් තමයි ළඟව තියෙන කොටස තමයි මස්ලේ කය. පත්වේ කර්ම විපාකේ ගෙවන්න ආධාර කරගන්න ප්‍රධානම ළඟව තියෙන අංගේ තමයි තමන්ගේ කය. ඕකෙන් තමයි ණය ගෙවන්නේ. ගුටි ගන්න. අඬ නින්දා කරලා අඬ ගහලා ඉතින් අධ්‍යාප කරගන්න කර්ම ශක්තියක් ආවම මස්ලේ කය කියන විදිහට මස්ලේ කය ගුටි ගන්න. අර කරපු එක මස්ලේ කය කියනවා. ගාගේ මැරෙනකන් ගහපු. කාල ගන්නේ ආව මරපි. ගැව මැරුවා. ඉවරනේ කර්ම ශක්තිය. ආයි ගිහලා නම් ගැබකට ගියා. මව් ගැබකට. උපනා කිල්ල කියලා. ලොකු වුණා. ආයි ගියා විවාහෙට. ආයි අල්ලගෙන ගහන ඉන්නවා කියලා. අහුනේ එහෙම ඒකට. කාපියේ මරවිල කාපියේ මං ගියේ. ගැරුවා මැරුවා. කර්ම විපාකයෙන් කොච්චර කලේ? අද්දව 17 තුල ගෙවෙන දිනන නම් මේ කර්ම විපාකයේ පටිසන්ධිය ආපු අර ශක්තිය ගන්ධබ්බ ශක්තිය ගෙවලා ඉවර කරන තව එකක් ඉදිරිපත් වෙන්නේ නැත්නම් කාපියේ කොටවි ගහපියේ මරවිල කාපියේ කියන කිතින් අද්දවෙන් අද්දවට ගිහින් ගිහින තල්තලුම් කරනවා බුඩි කරනවා මැරෙනවා තව දිනකට ගිනව උපදිනවා තව මිනිහෙක් එක්කලා යනවා ගිහිලට එතන භාර්යාව වෙනවා ඒකක් ඒත් මහ දාමිකියට අහු වෙන්නේ අර කර්ම ශක්තිය ගැන කරපදි මේ විදිහට කොච්චර වෙලා හරියන්නේ අම්මා කියනවා තාත්තා කියනවා යන්න එපා කියලා මගේ රත්තරන් කද කියලා යනවා අල්ලා ගත්තා කුටි ගෑවා ඊට පස්සේ ආචාර්යයන් මලක් කාපි මං මගේ කර්මී කියනවා ඉතින් ඉවරයක් නැහැ මේ කොතද කර්ම ශක්තිය අද්දව 1000 ගෙවලන් ඉවර කරන්න වෙන්නේ අද්දව 1000 ගෑණි වෙලා කුටි ගන්නලා වැරෙන්න වෙනවා මොකද්ද මේකේ හේතුව අම්මාට ගහපු එක වාර ඇති ලා දහස් වාරයක් ලක්ෂ වේරයක් කුටි ගන්න මිනිහකින් කුටි ගාලා වැරෙන්න අම්මාට ගහපු එක වාර ඇති දුව ඒක ඉතින් අපි මොකද අනේ මොන කර්මයක්ද මම මේ කරලා තියෙන්නේ කියලා හරියන්නේ නැහැ දැකලා ඇති එක විතරයි තියෙන්නේ ගුණ මහත්මයේ මහත්මිතා පරම දන්නේ නැතුව නියමිනින් ගහව පාර හෙනහක ගැහුවට වැඩිය ලොකු විපාකයකට මුල වෙනවා ඇඟිල්ලෙන් ඇනව පාර පිරියනු ලක්ෂයක් අන්න මුල වෙනවා මොකද හින්දු ගුණ මහත්මයෙන් අම වැඩි තෝ මොනවද ඉගෙනගෙන තියෙන්නේ මේ ගේ මුල්ලේ ඉඳගෙන මාන් බලපේ උපාදින කියවල හරියන්නේ නැහැ ඒ ලෝකේ ගුණ මේ කර්ම හත්දේ පාර ගහන්න ලොකු කරලා කුංජි කරලා ගුල එකක් නෙමෙයි උපාදි තියා මොන දාරි වුණා කරන්න දෙයක් නැහැ දන ගහලා වැදලා කරු කරලා හදා වලකට ගුණේට මව් ගුණේට හරකලා ඉති නැත්නම් අර තත්ත මහා තත්තකම අහංකාරකම කවද හරි ගිහිලා නම් ওই කර්ම විභාගේ අප්‍රමාණ අහංකාර කිවන්නේ වෙයි. හැබැයි ලෝකෙ නොපෙන්න අවිද්‍යාව කිවෝකයි. ඉතින් මේ වාක්‍ය හරියාකාරව දකින්න ඕනේ යථාර්ථය දෙන්න නම්. කර්ම හතේ වැහිලා තියෙන බරපතලකම තේරෙන්නේ. ඉතාලම මුචි දෙයක් ඕක ගණන් ගන්න දෙයක් කිව්වට හරියන්නේ නැහැ. කර්ම හතේ නිවැරණය දැනගන්න හම්බුණා මේ කයේ ස්වභාවය මොකද්ද බවිල් බවිට යන්නේ කොහොමද අද්දවල දුක් විඳින්නේ කොහොමද හැරතල ගන්නේ කොහොමද ස්ත්‍රී පුරුෂ වෙන්නේ කොහොමද ඒ දුක් විඳින්නේ වෙන්නේ කොහොමද සැප විඳින්නේ මොන හේතු වෙන්න එක එක අද්දවයේ තියෙන ශාරීරික ඊළඟ වෙනස් වෙන්නේ කොහොමද මේ අදී මුගාක් විතර දැන් ඔගේ අපි තේරුම් ගත්තා එහෙනම් මේ විදිහට අපි දැනගන්නවා ඉතින් අපි මේ පළවෙනි ප්‍රශ්නේ දා ඔය උත්තරේ සෑහේ කියලා මම හිතනවා තවන්න පසු විතර කරගන්න දැන් තව එකක් තියෙනවා මොකද මේ රහත් බව ලැබීමෙන් පසු විඥානීයත වන්නේ කුමක්ද දැන් අපි මෙහෙම එකක් අහමු. අපි හග්ගිරියක් අරගෙන පිඹිනවා. හග්ගිරියේ සද්දය ආවා. හග්ගිරිය පොඩි කිරීමෙන් පසු සද්දයට උනේ කොහොමද දැකුවේ මොකද කියන්නේ? මොන සද්දේද මේ අහන්නේ? සද්දය කියලා එකක් මේ හග්ගිරිය ඇතුලේ තිබුණා. ඒක තමයි මේ විදින් විදියේ සද්ද දෙන්නේ. මේ හග්ගිරිය බෙදලා දැම්මම පස්සේ මේ සද්ද කොහරද ගියේ කියලා ගොත් එහෙම අපිට මොකද අපි අහලා තියෙන්නේ? අපිට මහා මෝඩකමක් කියලා තේරෙන්නේ නැහැ. නොදන්නකමක් කියලා තේරෙන්නේ නැහැ. ඔවුන හොඳ රමෙක් මගේ උපමාවක් නෙවෙයි ලෝත්‍රා බුදු පියාණන් වහන්සේ දෙන දේශනාවක උපමාවක්. එක්තරා මෝඩ මිනිස් විනේ ගමකට. හග්ගිරියක් වින මිනිස්සේ සක්විමින මිනිස්සේ හග්ගිරියක් අරගෙන ගියා. ගවමැදට ගිහිනකම් හයියේ හග්ගිරිය උදෑසන පින්බල. අර මිනිස්සු ඔකෝ බයල හැරෙනවා ඔක මොකද මේ සත්‍ය මහ බුදුම සත්‍යය. කවදාත් එහෙම සත්‍යයක් අපි හරන්නේ. ආයතනීය හග්ගිරිය පිළිවෙල. පිළිවෙලවල දුවගේ දුවගේ හද්ද සයාගේ නියම දැකම හග්ගිරියෙන් මහා සද්දයක් ඇහැ. ඇහ කවුද මේ හද්ද කරේ? මෙන්න මේ හග්ගිරිය. හද්දය. කොයිද හද්දය? මේ හග්ගිරිය. අපිට දෙන්නක බලන්න. අපිත් බලන්න අපි මේ ඇත්තද කියලා. හග්ගිරිය අරගෙනලා බිමදා හග්ගිරිය හද්ද කරන්න. හග්ගිරිය හද්ද කරන්න. ඒක අර මෙතු කියනවා. හග්ගිරිය හද්ද. හතට බලන අරූපී මාර්ගය හද්ද කරන්න. අපි ගන්න හද්ද. ගත්තලු ගෝල් කලාගෙන බලාගෙන හතරට මේ සද්ද කරගෙන බැහැවල. හගිරිය. ඒ සද්ද කරන්නේ. තෝ පොඩි කරනවා ගහනවා මරනවා හද්ද කරපිය කියලා කියනවා. ඒ හගිරිය සද්ද කරන්නේ. අර හගිරිය බිම්වෙන්නේ හැ පැත්ත ගලා ඉනහේවි බලා ඉන්නාලු මුගේ මොඩකම ගැ. උඹලා කිව්වර හද්ද කරන්නේ නැහැ ගෝදියාම මං සද්ද කරවන්න කියලා ආයි තරම් කිව්වා. මහා හන පිටවනලු ආයි තරම්. අර මිනිස්සු මොකද කරන්නේ? මේක ඌ එක විතරයි යාළු ඌ කියන එක විතරයි කරන්නේ අපි කියන කරන්නේ හද කර විහිලා ආයි ගහන්නේ ඇයි මෝල මිනිස්සෙරිනේ මේ හද්දේ මොකද්ද කියලා මට තේරෙන්නේ නැහැ මේ හග්ගේ දීප් වෙන චක්‍ර හතාවක් මේක තිබෙන මේ හැදිලා තියෙන ක්‍රමයක් තියෙනවා මේකට කම්පන හද්ද වේගයක් දුන්නහම වාතයක් දුන්නහම අන්නේ කම්පන හද්ද වේගයේ ක්‍රියාත්මක කළා මේ මහා හද්දයක් කියලා පිට වෙන්නේ මේකට මිනිහෙක් උත්සාහයෙන් වීලෙන් හද්දයක් නගන්න ඕනේ හද්දේ රවස කරන මූල ධර්මයේ ක්‍රියාත්මක කරන්න ඕනේ. කටෙන් දෙන්න ඕනේ වායුව සමග ශබ්ද කම්පණය එන වායුව. මෙන්න මේ ක්‍රමයට දුන්නා මේක ක්‍රියාත්මක කළා තමයි මහා සද්දය කියලා මේකෙන් පිටේන ඕක ඇතුලේ තියෙන එකක් නෙමෙයි. මිනිහාගේ ක්‍රියාකලාපයක් අනුකූල වන්නා වූ ක්‍රියාව සකස් කිරීමේ ක්‍රියාවලියක් නිසා ගොඩ නැගෙන්නා වූ දෙවෙනි ප්‍රතිඵලයක් තමයි ඔය සද්දය කියන්නේ. හත්නාගේ හත්නාද කියන්නේ ඕක. මෙන්න මෙහෙර වෙනවා මහන්නේ මිනිසු ඉදා ඉන්නා මේ මස්ලේ කය ඇතුලේ හිතක් තියෙනවා. විඥානීය කියලා එකක් තියෙනවා. ඒ හිඳායින මිනිස්සු අහනවා මේක හැරුණාට පස්සේ විඥානේ කොහෙද ගියේ? ඒකෙන් මොකද වුනේ? තාහත් වහා විඥානේ මොකද වෙන්නේ? මේව කතාවක් අහනවා. විඥානීය පිළිබඳ ආත්ම දෘෂ්ටිය අරගත්තේ නැති නිසා. විඥානීය කියලා එකක් මේ කොහේ හරි හැංගිලා දිනා ඒක තමයි මේ හිතෙන් තා දකලන්නේ එළියට එන්නේ. ওই දෙයකක් හිතර නිසා. විඥානීය මොකද්ද කියලා මිනිහ තෝරගන්න බෑ. විඥානීය හරියට සංකලාදී වාරයි. ක්‍රියාත්මක කරපුවාම නැගෙනවා ඒක දෙවෙනි ප්‍රතිඵලයක් ප්‍රතිජාතියක් ඒ ක්‍රියාවෙත නොකළොත් එහෙම එකක් නැගෙන්නේ නැති නිසා විඥානේ ඔන්නෝම එකක් හැබැයි නිරන්තරයෙන් කරන්නා වූ ක්‍රියාත්මක වීම නිසා මේක නිරන්තරයෙන් ප්‍රයත්නගෙන ඉනවන ලෝක සත්‍ය හැවටෙනවා දැනීම කියන දේ හිතනවා කියන දේ හිත කියලා දෙයක් ඔය හැක් කියනවා ඒක ස්ථිරව ඒකට තමයි මේ දැනෙන්නේ පෙනෙන්නේ කියලා මිනිසු නිගමනය කරනවා මනස ධර්මයන්ට ඝතණය වෙන අවස්ථාව තුළ හට ගන්නා වූ දෙවෙනි ප්‍රතිඵලය තමයි මනෝ විඥාන ඒකේ ප්‍රතිපලයි. ඒකටයි දැනින්නේ. ඒකටයි හිත කියන්නේ. හිත කියලා සකස් වෙන්නේ ඕක. මනසට ධර්මයක් ගන්නේ වෙනකොට ඇති වෙන ක්‍රියාකලිය හිත. ඕක තේරුම් ගත්තට පස්සේ ධර්මයේ ගන්නේ නොවෙනවා නම් හිත නෑ. ගන්නේ වෙන තකා හිත විද්‍යාමාන. එහෙනම් රහතන් වහන්සේ හෝ අනික් කෙනෙක් හෝ මනසට ධර්මයක් ගන්නේ කරගෙන ඉන්න තාක්කල් හිතක් විද්‍යාමාන. කොයි මොහොතක හරි නැවත නිරෝධ සමාපත්තිය හැමදේ හිත ඉවරයි. ආයෙත් මනසේ ධර්මයේ ගැටගෙන ඉඳලා පස්සට දිනුනොත් ආයෙත් පහළ වෙනවා. එහෙනම් ඉතල අපි උන හිතයි දැන් හිතයි කියලා හිතන් කොයි කොහෙද ආපු හිත ගිය හිත එකක් තියෙනවා. මෙන්න මේක යන විඥානයක්, එන විඥානයක්, හිතන විඥානයක් ගැන කතා කරනවා නම් ආත්ම දෘෂ්ටිය නිසා කතා කරනවා. මේක හේතුඵලයක් කියලා දන්නවා නම් හේතුව නිසා ඵලය හට ගන්නවා, හේතුව නැත්නම් ඵලය. හේතු නිරෝධනා ඵල නිරෝධය. ඔන්න ඔක දකින්නවා. නැහ හේතුව නිසා හට ගන්න ඵලය ඇති දෙයක් කියලා නම් අල්ලා ගන්න කියොත් මොකද වෙන්නේ? ලෝක සත්‍ය ආත්ම දෘෂ්ටියට බැඳෙනවා. නැහ හිත කියලා කියන්නේ එහෙම යම් දෙයක තියෙන ඇති දෙයක් නෙමෙයි. ඒක මොකක්ද? හේතුවක ඵලයක් වශයෙන් මතුවෙන දෙයක්. දැන් අපි අධ්‍යයකේ ගෙනගෙන අපුඩියක් ගහනවා. අපුඩි හර පිට වුණා. අපි අහන අපුඩි හර කොහේ තිබිලාද පිට වුණේ? දකුණු අතේ තිබුණේ වම් අතේ තිබුණේ. ඒක මොකක්ද කියන්නේ? අපුඩි ගහනකොට හර පිට වුණා. දැන් හර පිටරේලා පිට වෙන්නේ නැතුව කොහේ හරි තිබිලානේ පිට වුණේ. අපි ඔහොම දුක්ඛිය කරපහැලා හිතනවා. ඉතින් අහනවා ඔය හර සද්ද කරන් ඉතෙලා වම් අතේ තිබුණේ දකුණු අතේ තිබුණේ. දැන් මෙහෙම ඇහුවට අපිට ඔය තේරෙන්නේ නැද වෙන්නේ? වම් අතේ සද්දයක් තිබුණේ නැහැ, දකුණු අතේ සද්දයක් තිබුණේ නැහැ. වම් අතයි දකුණු අතයි එකට හැපෙනකොට හදි විපදේ වුණා. එක දිගටම හප්පගෙන ගියොත් එක දිගටම හදි විපදවිගෙන යනවා වැළඳ මේ. ඔයගේ නලාවක් අරගෙන එකපාරක් කම්පණයට එක සද්ද මාත්‍රයක් විපදේවිලා. තවපාරක් කම්පණයට තව සද්ද මාත්‍රයක් විපදේවිලා. අධිවේගී කම්පණිය කළොත් එහෙම. සද්ද වල නලාහඩක් කියලා එකක් හැදිර මේ. එක නලාහඩක් හැදිර. නලාහඩ තිබුණි. අර නලාවේ කොතනද කියලා හෙව්වා. කොතනකවත් තිබිලා හේතුඵල ක්‍රියාදාමයේ ප්‍රතිඵලයේ වශයෙන් නලහන මතුවනා මිස කොතරම්වත් තිබිලා අප එකක් නෙමෙයි. නෑ හිත කියලා කියන්නේ මෙන්න මෙහෙමද? විඥානීය කියලා කියන්නේ මෙන්න මෙහෙමද? විඥානීය කියන්නේ හිත කාට ගන්නවා. දැනීම කාට ගන්නවා. නෑ දැනීමේ ස්වභාවය යමක්ද? ඒක හේතුවක ඵලයක්. හේතුව ක්‍රියාත්මක වෙනකොට හේතුවේ ඵලයක් වශයෙන් මේ මොහොතේ මේ මාත්‍රිය නිපද වෙනවා. තව මාත්‍රියක් ක්‍රියාත්මක කළොත් ඒකට මේ මාත්‍රිය නිපදනා ඉවරයි. හේතු විනෝදන බලස් නිරෝධය. නොනවත්තා හිත නිබදවන හේතු ක්‍රියාවලිය ක්‍රියාත්මක කරගෙන කරගෙන ගියා නම් නොනවත්තාම ඵල ක්‍රියාවලිය වශයෙන් හිතක් වෙනවා. ඒක ඇතුලේ නිවිත දෙයක්, ස්ථිර දෙයක්, තීර දෙයක් කියන හේතු ඵලයේ දෙයක් නැති කියලා. ඒ විඥානීය කියලා එකක් තියෙනවා. ඒක යනවා එනවා කොහෙද යනවා ඇන්තර යනවා ඇන්තරට ආතුරාට පස්සේ මොකද මේ විඥානීයට වෙන්නේ කොහෙද ගියේ? හගේ හදිනාට ගිහ වාගේ අල්ලා ගන්න. අත විඥානීය කියන වාගේ දෘෂ්ටියක් ඇති කර ගන්න. මේ විඥානීය කියලා කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. ඔබ තේරුම් ගත්තා පස්සේ අපිටම ලැජ්ජ හිතෙනවා. විඥානීය කොහෙද ගියහත් වාගේ අහනවා නේද? විඥානීය කියන්නේ මෙහෙම එකක් නේද දැනගත්තා. එදාට අපිට ආත්ම දෘෂ්ටිය විදිහට ආවා. විඥානීය කියලා එකක් තියෙනවා කියන ඒකටයි මම කියන්නේ. ඒ දැනීමටයි මම කියන්නේ කිය. ඔය දින දෘෂ්ටිය නැති වෙලා යනවා. දැන් මම කියන දෘෂ්ටිය එන්නේ ඔය දැනීම පොඩ නැගුණාම. දැනීම වැරදි ආකල්පෙන් දෘෂ්ටි සාගතව තීරණය කරපුවාම ඒ තීරණය මොකද්ද? ඒ මම. ඒ දැනෙන්නේ මට. ඒ තමයි ඒ තුලයි මම. නං විඥානීය තුල මම ඉන්නවා. නෑ නෑ මම තුල විඥානය පහළ වෙනවා. විඥානීනේ මා තුල. තව අර්ධයක්. මම තමයි විඥානීය කියන්නේ. විඥානීය තමයි මම කියන්නේ. මා තුල විඥානය වෙනවා. විඥානීය තුල මා වෙනවා. දෘෂ්ටි හතරක් එනවා ආත්ම දෘෂ්ටියේ විඥානීය මුල් කරගෙන. සමහර විඥානීය මේ රූපය තුලයි මම. රූපයයි මම. මම තමයි රූපය කියන්නේ. රූපය කියන්නේ. මා රූපය තුල ඉන්නවා. රූපය මා තුල තියෙනවා. හතරක් දෘෂ්ටි ගන්නවා රූපය පිළිබඳව. ඩාගෙනේ රූපේ නෙමෙයි වේදනාව මම. නේද මම තමයි වේදනාව කියන්නේ. මා වේදනාව තුල ඉන්නවා. වේදනාව තුල මම ඉන්නවා. මා තුල වේදනාව තියෙනවා. ඔහොම හතරක් දෘෂ්ටි ගන්නවා ඔතනින් වේදනාව පිළිබඳව. නෑ නෑ මම කියන්නේ සංඥාව. සංඥාව කියන්නේ මම. මා තුල සංඥාව තියෙනවා. සඤ්ඤාව තුළ මාන ඉන්නවා. මේ විදිහට ගන්න හතර සංඥා පිළිබඳ. ආසවෘත්ති හතර. මම මුල් කරගත්තු වෘත්ති හතර. නෑ නෑ සංඛාර වලට මම කියන්නේ. නෑ මම කියන්නේ සංඛාර. තව දෘෂ්ටියක් ගන්නවා. වෘත්ති දෙකක්. මා සංඛාර තුළ ඉන්නවා. සංඛාර මා තුළ තියෙනවා. හතර ආකාරي මම අත්තර ගන්න බැරි කම නිසා සංඛාර පිළිබඳ අදෘෂ්ටි හතරක් ගන්නවා. විඥාන කියන්නේ මම. මම කියන්නේ විඥාන. විඥාන තුල මම ඉන්නවා. මා තුල විඥාන. මම අත්තර ගන්න බැරි විඥානිය ගැන දෘෂ්ටි හතරක් ගන්නවා. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මෙන්න මේ පහල දෘෂ්ටි හතර ගන්න පහක් ගත්තාම 20ක් ඇතිලා ඕකින 20 ත්‍රිවිද සක්කාය දිට්ඨි. සක්කාය දිට්ඨිය 20කට බෙදලා බෙන්නනවා තවත් සුද්ධ කරලා දැනගන්න. මම කියන මේ දෘෂ්ටියක් අරගෙන ආත්ම දෘෂ්ටියක් අතිකරගෙන ඔය ආත්මයක් මේ තුල තියෙනවා කිය ආත්ම දෘෂ්ටිය අරගන්න බැරුව. රූප තුල වේදනා තුල සංඥා තුල සංඛාර තුල විඥාන තුලයි මේ මම කියන ආත්මය තියෙන්නේ කියන. මෙන්න මේ විදිහට වහින දෘෂ්ටි 20කට කියන 20 ත්‍රිවිද සක්කාය දිට්ඨි. ඔය විශ්යෙන් යථාර්ථය දැනගත්තොත් ඔය විශ්යෙම නැහැ. ඔය විශ්යෙම මම කියලා ගන්න එකක් නෑ කියලා දැක්කොත්. ඒක මායාවක් කියලා දැකන. එදාට සක්කාය දිට්ඨිය බින්දයි. එදාට ආත්මයක් මේ ලෝකේ තියනවා කියන යම් කිසි දෙයක් තියෙනවා බලාපොරොත්තුවක් තිබුණා. එහෙම දැකෙන්නේ නැති වෙලා යථාර්ථය දැක්ක. පිටිකිච්ඡාත් නෑ. වෘත පරාමර්ථයේ ඒ කිරිමින් ආත්මයක් හොයාගෙන යන වැඩ පිළිලක් තිබුණා. මුලාවක් බොරුවක් කියලා දැනගත්තාම සීලබ්බත පරාමාසය තිරේ දෝවා පලිට පාත් වෙනවා. එහෙනම් ඔය ටික දැනගත්තා නම් හරියට යා සෝවා පලිට පාත් වෙනවා. මම කියන්නේ කවුද දැනගන්න? ගැඹුරු නිසා මේක තේරුම් ගන්න බෑ. මොකද වීස දින සක්කාය දිට්ඨිය කිව්වම මේක විග්‍රහ කරලා දීලා නැති නිසා, කරන්නේ නැති නිසා. ඒක දවසක් කිව්වර බෑ. දෙකක් කියනවා, තුනක් කියනවා, හතරක් කියනවා, යලි යලි අහනවා, ආසේ විදායි, භාවිතායි, බහුලී විදායි. ඒක කරන්න ඕනේ, භාවිතා කරන්න ඕනේ, බොහෝ කරලා ඒක කරන්න ඕනේ. එහෙම කරනකොට දවසින් දවස මේ වචනේ තේරුම, අදහස ටිකෙන් ටික ගැබ් වෙලා මතුවෙලා ඇවිදින්න. මේකනේ මේ කිව්වේ. ඉතින් මෙයා මම කියන්නේ මේ මුලාවනේ. ඔය ආදී වශයෙන් දැකලා නුවණ පහළ වෙලා දීන වෙලා යම් දවසක හරියට වැටහිච්ච දවසක. මම කියන දෘෂ්ටිය ඉවරයි. මම කියන දෘෂ්ටිය ඉවරයි. මම කියන මායාවේ ස්වභාවය දැකලා ඉවරයි. අන්න ප්‍රඥා ගෝචරය උදේ දාවන කියලා දහම් මැද පහළ වුණා දහම් දැක්කා. මමයි මගියයි කියලා ගන්න මේ අල්ලන්නේයක් මේ කිසි දෙයක් වල නෑ කිව්වා. ඒක මායාවක් කියලා දැනගත්තා. නැවතත් මමේ ගුණනගෙන මගීතිය ගුණනගෙන බලාපොරොත්තුවත් නෑ. ඒකට සම්පති දෙන්න පටන් ගන්නවා විහා. නැවත වැඩෙන්න පටන් ගන්න නෑ කියලා ඉවර වෙනවා. මෙන්න මේක තේරුම් ගැනීමට කියනවා ඉතලම් ආර්ය විනී දර්ශනඥානිය පහළ නම් සෝවාන් ඵලයට පත් වෙනවා. මේ එක ක්‍රමය. හැබැයි ඔය ක්‍රමයෙන් විශේෂිත සකાય දිට්ඨිය දකලා හිටන් සෝවාන් ඉදිරි ක්‍රමයේ එළදී. තවස් සෝවාන් ඉදිරි ක්‍රම තියෙන. එහෙනම් එකකින්ම කියලා බය වෙන්න බැහැ නේද? හරි අමාරුයි හරි ගැඹුරුයි අපි කවද්ද මේ යහුවි අද මම යහුවි. අනේ නම සෝවාන් ඉලා කියලා කියන බොරුවටද? එහෙමත් හිතෙන්න පුළුවන් කෙනෙකුට. දැන් ඒක නෙමෙයි මේ කියන්නේ. මේ පුද්ගලයා දකින්න එක ක්‍රමයක්. කැල ගහ දැකලා තියනවාද කියලා හපුගාම බුදුරණන් හදි දේශනා කරනවා. එක කෙනෙක් කැල ගහේ කඳ ගැන කියනවා. ඔව් මම දැකලා තියෙනවා. කියන්නේ කඳ හරියට මේ දාර්ශ කණුවක් වගේ. කැල ගහේ හැටි එහෙම. එයා කඳේ හැටිද කියලා. තව කෙනෙක් කියනවා ඔයා කැල ගහ දැකලා තියෙනවා. දැකලා තියෙනවා. කොහොමද කියන්නේ වань? මස් වැලිලි වගේ මල් එළියලා තියෙන ගහක් ඒක. මොන කේර මාදයක් අරු කියලා දාර්ශ කණුවක් ආවේ මොකද මේ මස් වැලිලි වගේ කියලා. දැක ඇති කැල ගහ දැක ඇති කෙනා ආ විකෘති අදහස් කරගන්න. පරස්පරයිනේ කතාව. දාට කනවා කා කියලා කැල ගාගෙන කිරේ එකෙනෙක් කියන. අනිකම මස් කැලි. අනිකන් අහලා බලමු. උගෙන් අහන්න. ආපහු අහිනා. පතුරු පතුරු එල්ලලා තිනා ගහේ හැමතැන. එයා කරල් වල හැදි කිව්වා. මොකද මේ මුන් තුන් දෙනා එක එකයි වගේ නේද විවරිතයි කතාව. කැල ගහ දැක්කා කියන එක විදිහට කියන්නේ. ඒකේ දාට කනවා කා කියලා අනික මස් කැලි වායි කියලා අනිකන් කියන්නේ පතුරු පතුරු එල්ලලා තින එකක්. දැන් මේ විදිහට කියනකොට දෙහර එක හාමුදුරුවෝ කියවා මේක ඇතුළු ලෝකේ අහන්න කිය කෙනෙක්. ඉතින් මහාන ඔබ කැල ගහ දැකලා තියෙනවා. තවින් දැකලා තියෙනවා. දැන් ඔය තුන් දෙනෙක් කිව්වොත් මොකද කියන්නේ? කැල ගහ දැකපුවා ගම පිළිගන්න. ඇයි පිළිගන්නේ? මම කැල ගහ දැකලා තියෙන නිසා. කැල ගහේ කඳ ගැන එකනේ කිව්වේ කියලා මම ඉතින් ඒ දැකලා තියෙන හැටි නිගමනය කරනවා. කැල ගහේ මල් දැකලා තියෙන නිසා ඔකේ දැකපු කෙනෙක් කියලා ඒ තුලින් මම නිගමනය කරනවා මට කරන්න පුළුවන්. ඔය මම මල් දැකලා තියෙන නිසා. ගහේ පතුරු වල නැහැ ගහේ තිබෙන ඵලේ මේ මේ කරලේ හැටි මෙහෙම කියලා දැකලා තියෙන නිසා. ඒකේ පතුරු පතුරු එල්ලලා තියෙන ජාතිය කාලා තියෙන ගහක් කිව්වහම ආව මොකද කැල ගහ දැකලා මේ කියන්නේ කියලා මම දානවා. එහෙනම් ඒ වගේ එක එකනා සෝවාන් ඵලයට පත් වුණාම ගැන කියනවනම් ඒ දත්තෙදි ඔය ආදී වශයෙන් තමාගේ ඵලය කියනවනම් ඒ විවිධාකාර ක්‍රමේ Taman දන්නවනම් මේ තුලින් මේ කියන්නේ තහවල් ඵලය. තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේ මොකටද බල මොකද කරන්නේ? ඔබට තේරුම් ගන්න බැරි කමට විවිධ අදහස් ඇති කර ගන්න නැතුව. මම මේ Tamanට වැටහෙන ක්‍රමයකින් මෙන්න මේ යථාර්ථය දැනගන්න බලපං කියලා. එනකොට උන්වහන්සේ ධර්මයේ දේශනා කරා. මේ වගේ අපි දකින්න ඕනේ මුලාවටපත් වෙන අයගේ මුලා කතා ගැන හිතේ මේ බෙරෙන්නේ. දැන් මේ ප්‍රශ්නේ අපිට තේරෙනවා එක දෙයක් මොකද පිරිනිවන් පෑමෙන් පසු හිතට වන්නේ කුමක්ද කියන එක. දැන් හිත කියලා එකක් තිබුණ එකක් නෙමෙයි හිත කියන්නේ හේතුඵලයක් වශයෙන් මේ මොහොතේ මනසට ධර්මයක් ඝට්ටණය වීම නිසා ගොඩනැගිච්ච දෙයක් නා. ඒ නිසා දැනිච්ච දෙයක්. මනසට ධර්මයන් ඝට්ටණය වීම සහවලින් අතර වුණොත් මොකද වෙන්නේ? ඒවඳු ක්‍රියාපලයෙන් අතර වෙනවා. නහ හැදිච්ච ක්‍රියාපලයෙන් මොකද වෙන්නේ? ඒක ගෙවුණා ගියා. ගියේක දැන් නැහැ. දැන් තිබුණා කිව්වම හේතුඵලයේ ක්‍රියාත්මක කරන විද්‍යාමානය. දැන් මනසයි ධර්මයේ දෙකම කර්ම ශක්තිය රක්‍රිය කළා. කර්ම ශක්තිය ගියා වෙලෙදි තේරුණා නම් පින්වා පැමිණි හිට වෙන්නේ. මනස ගොඩනගලා පවත්තන කර්ම ශක්තිය සමග එක කරලා ඝට්ටණය කරලා දෙන ශක්ති විහිදේ අතර වෙන එකයි. පින්වාන් පාන මොකද වෙනකම්? සත්‍යයේ මනස ගොඩනගලා දෙන ඝට්ටණය කළන ධර්මයන් ඝට්ටණය කළා දෙන ක්‍රියාකලාපේ නවතින්නේ නැහැ. නවතිනා නිරෝධ සමාපත්තිය සමාධිච්ච වෙලාවට විතරයි. අනිත් සත්‍යයක් නම් අසංඥ සත්‍යයේ ඉදිරියම මහා කල්ප 500ක් යනකම් මනස ගොඩනගලා සත්‍යයක ඝට්ටණය කරන වැඩ පිළිවෙල අතර කරනවා. මනස කියන්නේ මනෝ ద్వාරයේ නැවතේ වස්තු රූපේ. වස්තු රූපේ ගොඩනගනවා. ක්‍රියාත්මක කරන්නේ නැහැ. එන සංඥා දැනින්නේ ධර්මයක් ඝටණය කිරීම මහා කල්ප 500ක් කර්ම ශක්තියෙන් ඈත් වෙලා තියෙනවා. ඒක පුණ්‍ය කර්ම විපාකයක් වශයෙන් අසඤ්ඤ සත්‍ය කර්ම විපාකයක් වශයෙන්. ඒ නිසා ඒ කාලය තුල හිතක් වෙන්නේ නැගින් නැති නිසා අසඤ්ඤ සත්‍යේ මහා කල්ප 500ක් හිතක් නැහැ. අපිට කර්ම ශක්තියක් නැහැ කියලා කියන්නේ බෑ. කර්ම ශක්තිය මොකද ගන්න තියන්නේ? අනාදි සංසාරෙදිද වැරෙනව කැදී එන්නේ හිත නෙමෙයි කර්ම ශක්තිය. ගංගා ප්‍රවාහයක් වගේ නොකඩී ගලා එන චිත්ත ප්‍රවාහය කියයි අද පෙන්වන්නේ අභිධර්මයේ අටුවාලියන ආචාර්යවාදවල. බුදුරණාහතිගේ දේශනාව නෙමෙයි ආචාර්යවාදය. නොකඩී ගලා එන චිත්ත ප්‍රවාහය ගැන කියනවා. නොකඩී ගලා එන කර්ම ප්‍රවාහය. ඒක අසඤ්ඤ සත්‍යය වන්න කර්ම ප්‍රවාහය ගලා යන. නිරෝධ සමාපත්තිය සම්බෙල මහ රහතන් වහන්සේ හිටිය කර්ම ප්‍රවාහය ගලා යන. ඒක නැතිකන. නිරෝධ සමාපත්තිය මහ කල්ප 500ක් ඉඳ නැවතියි. හිතකොට නැගින්නේ. නිරෝධ සමාපත්තිය ඉඳලා කල් හිතකොට නැගින්නේ. එහෙනම් ප්‍රවාහය නොගැටෙනවා කියලා කියන්න බෑ. චිත්ත ප්‍රවාහය. කර්ම ප්‍රවාහය අනාදීයේ පටන් ගෙන එනවා. පින්වාක අපි දවසක් යන අරිහත් වහන්සේගේ පින්වාක යමස්සමක කර්ම ප්‍රවාහය ඉවරයි. අවිද්‍යාවයි අවිද්‍යාව මුල් කරගෙනයි කර්ම ප්‍රවාහය ගොඩනගන්නේ. අවිද්‍යාව ගෙලවුණාට පස්සේ ඒ භවයේ අවසානයේදී අත්බැව අවසානයේදී චුතිය සමග පරිසන්දිය ගොඩනගලා දෙන කර්ම ප්‍රවාහය ගොඩනගන්නේ නැහැ. එතනින් සසර ගමන ඉවරයි. වෙන ක්‍රමයක් නැහැ සසර ගමන ඉවර කරන්න. කර්ම ප්‍රවාහය ගොඩනගීම නතර කරු නතර කලේ කුමන හේතුවකින්ද? සත්‍යය දැකපු නිසා සත්‍යයේ බලය. සත්‍යයේ බලයෙන් ලැබු යථාභූතයේ බලය තමයි කර්ම ප්‍රවාහය නැවැත්තුවේ. යලි කර්ම ප්‍රවාහය ගොඩනගින්න කවදාවත් ක්‍රමයක් නැත්තේ මොකද? සත්‍ය අසත්‍ය අපේන ක්‍රමයක් නැති නිසා. එන්නයි මිත්‍ය වෙන්නේ. නිවන්තුරු පුද්ගලයා නැවත වාරයක් සසර ගමන ගොඩ නැගින්නේ නැත්නම් අසන්නේ සත්‍යයේ ඉන්න පුද්ගලයා මහා කල්ප 500කින් දන්නේ වෙන්නේ ආයි ගොඩ නැගින්. ගොඩ නැගින හැටි අතුරු වෙලා තිබුණා. මොකක් නිසාද? ඔහු අවිද්‍යාව දුරු කළ කරු නිගමනයක් නොවන නිසා. යථාර්ථයේ දැකලා සත්‍ය අවබෝධ කරගන්න සත්‍ය අවබෝධයේ ගොඩනැගීම නතර කළා. සත්‍ය අවබෝධයේ බලය අසීමිතයි. සත්‍ය අවබෝධයේ බලය නැති වෙනනම් අසත්‍ය සත්‍ය වෙන්න ඕන සත්‍ය අසත්‍ය වෙන්න ඕන. ඒ ධර්මතාවය ලෝකෙ සිද්ධ වෙන එකක් නෙමෙයි. අනිත්‍ය දුක අනත් නිත්‍ය සුඛ අත් වෙන්න ඕන හැම කවදාහරි. එහෙම උනදාහ කරනවා නම් තමයි සත්‍යයේ බලය ඉවර වෙන්නේ. සත්‍යයේ ප්‍රතිබලී බලය ඉවර වෙන්නේ. දැන් සත්‍ය අසත්‍ය වෙන්න විදිහක් නැති නිසා ඒ බලේ හදාතනික. හදාතනික එකම බලය මොකද්ද? සත්‍යයේ බලය. අනේ සත්‍යයේ ගන්න සත්‍යයේ ප්‍රතිබලයේ විනාශ වෙන්න තියෙන හේතුව සත්‍යයේ සත්‍යයක් නේද? ඒක අසත්‍යයක් නොවන නිසා. ඉතින් ඒ නිසා උන්වහන්සේගේ හිත් කර්ම ප්‍රවාහය නතර වෙනවා අවිද්‍යාව දුරු වෙච්ච නිසා. අනේ කර්ම ප්‍රවාහය නතර වීම සතර ගමන හේතු වෙන ඇස කන දිව නාසය ශරීරයේ මන හදන යම් කිසි කර්ම බලයක් තිබුණා. ඒ අවබෝධයේ හේතු වෙන එක අත්හැරියා. නතර වෙනවා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්මයන් ගෝචර කරන්නාව මානසිකත්වයේ කෙලවර වෙනවා. එහෙනම් ඒබඳු මානසිකත්වයක් අවශ්‍ය පසුතලයක් ගොඩනගන්න හේතුවක් නැති වෙනකොට හේතු නිරෝධයේ ඵල නිරෝධුණාට පස්සේ ඇසයි කනයි දිවයි නාසයයි කයයි මනයි යම් තැනක හටගත් අද ඉන්ද්‍රිය වශයෙන් ඒ හටගත් එක නතර වුණා. ওই ටික සිද්ධ වෙන්නේ නැහැ අරිහත් ඵලයේ මෙහා කාටවත්. අරිහත් ඵලයෙන් ගිනා පිරිනමන පෑවිදී ඔය ටික සිද්ධ වෙන්නේ. නෑ ඒ ඇරෙන්න තවත් විමුක්තියක් නැහැ ලෝකෙ. නෑ එතෙන්ට ගියාට පස්සේ විඥාණයට මොකද උනේ කියලා හිමුද රහතන් වහන්සේ. විඥාණය වල ප්‍රතිපලයට මොකද උනේ? ප්‍රතිපලයේ ගොඩනැගෙන තිබිච්ච මූල ධර්මයන් නැති වෙලා ගියන විඥාණය කොහෙද? විඥාණය කියන්නේ ඝට්ටණයක ප්‍රතිපලයක්. මනසට ධර්මයක් ඝට්ටණය වීම ප්‍රතිපලයේ විඥාණය. වතු රූපේට ධර්ම වතු රූපේ කම්පණය වෙන්න ඕනේ. මනසට සම්බන්ධ වෙන්න ඕනේ. මනස සමග වතු රූපය හැදී කරලා ඝට්ටණය කරන බලාපොරොත්තු වෙච්ච ක්‍රියාවලිය කෙලවර වුණා නම් එදෙනින් ඉහත සම්බන්ධතාවය දැනීම නිස්පාදනය අතර වුණා. දැනීම නිස්පාදනය නතර කරගන්නාම රින්වන් පාන මොහොතේදී දැනීම නිස්පාදනය කරන උපකරණ දෙක නැති වුණා. ආයි දැනීමක් නිස්පාදනය කරන්නේ නැහැ දැන්. දැන් මනස කියලා වෙනම තිබුණා කියලා ඉඳයිටි ආතු දෘෂ්ටිය නිසා. අර හග්ගෙලිය හරකට මොකද වෙන්නේ කියලා අහුවා. හග්ගෙලිය බිඳලා පස්සේ ඒ හග්ගෙලිය හලදෙවි කියන්නේ හග්ගෙලිය දැන් මොකද වුනේ? ඔය ගියේ කියලා අහුවා වගේ වැඩක් ඒක. ඉතින් විඥානී යනවා කියලා කියන්නේ. ඔය හේතුඵල ක්‍රියාවලියත් එක්කලා. විඥානේ හැදුනම විඥානේ හැදින කතා කර කර යනවා කියනකොට කතා කර කර යනවා මනුස්සයත් ඉන්න ඕන. හත හත යනවා කියන්නේ මනුෂ්‍යයා පැත්තල කතා කරන විදිහක් යනවා. කතා කර කර ගියා කියන්නේ. කතා විතර ගියේ කියන කෝත් එහෙම ඕක කියන්නේ. කතා විතර ගියා නෙමෙයි ඒක. ඒක විඥානේ යනවා කියන්නේ. විඥානේ හත ගන්නවන මුළු ක්‍රියාපද්ධතියත් එකලම විඥානයක් යනවා වගේ දැනෙනවා. ඒක ලෝක සම්මතයේ විඥානයක් යනවා, විඥානයක් යනවා, මව් විතර යනවා, මව් විතර අහකට යනවා ආදී වශයෙන් කියන්නේ. ඔය කියන්නේ රූප වේදනා සංඥා සංකාරවත් එක්කද? ඒවත් එක්ක එකදී ක්‍රියාවලිය නිසයි විඥානිය ගොඩ නැගෙන්නේ. ගොඩ නැගෙන ක්‍රියාත්මක වීම ක්‍රියාවලිය තුලින්ම පේනවා. යා විඥානයක් යනවා, විඥානයක් එනවා, විඥානයක් වැඩෙනවා, විඥානයක් පිළිදෙනවා. ඔකෝ පිළිදෙනවා. ඒ ක්‍රියාවලියත් එක්ක. නේද? ඕකේ ඔය ක්‍රියාවලියෙන් දොරවන විඥානික වෙන එකක් ලෝකේ නැහැ. හට ගන්න බැරි නිකුත් නෑ. ලෝක හරියට තේරුම් ගත්තා නම් මේ විඥානයක් යනවාද, විඥානයක් එනවාද, මෞගුතේ දැන විඥානයක් තියෙනවා කියලා කිව්වා නේද? ආදි වශයෙන් දෘෂ්ටි ගන්නෙ නෑ. ඒ කිව්වේ මොකද්ද කියලා තේරුම් ගන්න. රූපේන්දරෝ වේදනාවෙන්දරෝ සංඥාවෙන්දරෝ සංකාරෙන්දරෝ විඥානයක ගමනක් හෝ වැඩිවීමක් හෝ යාමක් හෝ හිටීමක් හෝ ත්‍ුතියක් හෝ උරුතියක් හෝ නොකියි. කිසිම දෙයක් පෙන්වන්නේ නැහැ විඥානය කියාවේ. රූපේන්දරෝ වේදනාවෙන්දරෝ සංඥාවෙන්දරෝ සංකාරෙන්දරෝ. එහෙනම් රූපේදී සංඥා සංකාරයෙන් ගොඩනැගෙන එක විඥානය. මේ නිසා විඥානය කියන්නේ මොකද කියලා තේරුම් ගත්තාම ඉපන්නේ ඉවරයි. දැන් සුත්‍ර ජීවීන්ද يعني බුඩා හතුන්දා පුනර්භවයක් තිබෙන්නේ පස්පස්යක් තියෙනවා. දැන් විඥාන මාත්‍රේ මත්මැහුවොත් දැන් අපි කොහොමද කියන්නේ? සුත්‍ර ජීවියා කියන්නේ දැන් අපි දු මෙහෙම දෙයක්. ලෝකයේ ලෝක සම්මත පරමාණු කියලා එකක් තියෙනවා. ඒ පරමාණු ගොඩක් තමයි සුද්ධ ආශ්‍රකය කියන්නේ. ඒ බඳු පරමාණු සුත්‍ර ජීවියෙක්ගේ කොච්චර ඇති. අපිට ඇහැට නොපෙනෙනවා කියන සුත්‍ර ජීවියෙක් ගත්තොත්. ඒ බඳු පරමාණු ලක්ෂ කෝටි ගණක පොදියක් නේද සුත්‍ර ජීවිය. ඉතින් ඒබඳු පරමාණු වල තන්ත සියුම් වනේ මනසක් තියෙනවා. බොළලගෙන මනසේ ස්වභාවය එහෙම නා. සුද්‍ර දිව්‍යාව වගේ පරිවතයක් කරගෙන ඉංගරතා වගේ නේද? සුද්ධ ජීවියා පර්වතයක් නම් මනස ඊළඟ දින දුවිලි අංශුවක් වෙනවා. ඒ තරම් ජීවුම් ජීවියාගේ ශරීරයයි මනසේ ස්වභාවය වෙනවා. දැන් ජීවියා අපිට ඇහැරෙන පේනට කොච්චර පුංචි වුණා. මේ ක්‍රියාත්මක වෙන මානසිකත්වයේ ක්‍රියාත්මක වෙන මනයි ධර්මයේ විගතණය කරන ඒ මාත්‍රිය. ඒයි කෝටියේ ප්‍රමෝණියේ පක් වගේ කියලා කියන්න බෑ නේද පුංචි. මිනිහා ලොකු වෙලා හිටියද? ලොකු වෙලා මහ බුම්බගෙන හිටියද? දැනෙන මාත්‍රිය ඒ තරම් ජීවුම් දැක්ක. ඒකට අවශ්‍ය උපකරණ දෙක. මනසයි ධර්මයයි ගැටණිය වෙනකොට ඒකට අවශ්‍ය රූපපොදිය අර වතු රූපයයි ඒකට ගැටණිය වෙච්ච ධර්ම මාත්‍රයයි ගත්තහම ওই දෙකේම එකතුවේ ස්කන්ධය බැලුවොත් එහෙම අර සුද්‍ර දේවියාගේ ස්කන්ධයේ කෝටිය පංගුවක් කියනත් අලිය කැදෙක් ඉන්නා මිනිහෙක් ඉන්නා ඒක අර තියෙන්නේ ওই පුංචි ගැලනවා හිතලා තියෙන්නේ ඕකේ දැල්ලා තියෙන්නේ ඕකේ එයා මේ ලෝකේ පොච්චල හරියට සියුම් කිව්වත් නැවතත් මේ පුනර්භවයේ හේතු කාරණේ කියලා නැති වෙන්නේ අධ්‍යව වේතරන් සියුම් බුදුරණා දේශනා ලෝකයක් කොහොමද දකින්නේ නොපෙනෙන අධ්‍යව ස්වභාවය විවිධ විචිත්‍ර ස්වභාව ඇති මේ අධ්‍යව වල ස්වභාවය මෙහෙමයි ලෝකයක් කොහොම නිගමනය කරන්නද කියලා සතා කොච්චර පුංචි වුණා ඒ පුංචි සතාගේ කෝටියෙන් ප්‍රකෝටියෙන් පංගුවක් තවත් එන්නේ හරිනේ මනයි ධර්මයයි ගැටණේ වෙන ওই මාත්‍රේ. හිතක් හද ගන්නන මාත්‍රේ. එනයි ඉතින් ওই ටික තමයි කොච්චර මිනිහා ලොකු වුණා. මනයි ධර්මයයි ගැටණේ කරන පුංචි මාත්‍රේ. ඔය සුද්ධ ජීවයාගේ කෝටි ප්‍රකෝටි එකතු කරලා තියුණා. මිනිහා කන කොච්චර ලොකු වුණත් ඕගේ තු මාත්‍රේ උච්චාර. එතරම් තියුම් කිව්වා. ඒ දිගයි මේ වෙනීම ඔක්කොම දැනීම ඔක්කොම ඉන්නේ. දැනීම මුලස්ථානේ එහෙම එක. එහෙනම් සුද්ධ ජීවියත් කියලා වෙනසක් නැහැ. දැනීම මුලස්ථානීය භවයේදී හේතු වෙන හිත හට ගන්නන ඒ අවශ්‍ය කරන්න ආව කොටස මෙතන නැති සිවුම් නිසා. සුද්ධ ජීවියා කොච්චර සුද්ධලා හිටියද? ඒ මනසේ අරුවක් නැහැ. පුනර්භවයේදී යන්න තිබෙන හේතු වෙන ගමන නිර්මාණය කරන පරිසම්පාද ක්‍රියාවලියෙන් ගෝචර වෙච්ච ඒ ටිකේ අරුවක් නැහැ. මෙයා කොයි තරම් සුද්ධ ජීවීන් කොච්චර පුංචි කිව්වා. පුනර්භවය කියන එකෙන් අහක වෙච්ච එකක් නැහැ. ඉතින් ওই ධර්මයේ තෝරා ගන්න බැරුව අභිධර්මයේ පෙන්නම දහම් තෝරා ගන්න බැරුව ඒ පොඩි පොඩි ගැල් ටිකක් අල්ලගෙන කියන්න ගියාම මත දෙනවා ලෝකෙට. ඒ සුද්‍ර ජීවීන් කියන කට්ටියට පුනර්භවයක් නැහැ. ගස් කොළන් වල හැටි මෙහෙමයි. ඒවට හිතක් තියෙනවා. ඒ මොහොම එක එක මත කියනවා. ඒවට සංඥා දැනෙනවා. වේදනා දැනෙනවා. ඉතින් ඔය ආදී වශයෙන් විග්‍රහ කරන්න යනවා. ඉතින් ඒකෙන් සත්‍යාර්ථය දකින්න බැරි නිසාම ලෝකයේ පිළිවඳ සියුම් පැත්ත දකින්න බැරි නිසාම එහෙම නිගමන කරන්නේ. මේ බෞද්ධය හැටින් ඉඳලා නම් කරන්න ගියාම කියන්නේ බුදුදහම කෙලෙදෙනවා. බුදුදහම යටපත් වෙනවා. මුලාවටපත් වෙනවා බුද්ධහම කියන මුලාව බදා ගන්නවා. මේ ඕක වෙලන් දින්න පඬිතුයෝ යෝ කියනකොට අනිකයි මොනවා කරන්නද? දැනගතු දැනුගත් අය වෙන්න දේශකයෝ. ඒ පිළිබඳ ඉන්නේ නායකයෝ. ඒගොල්ලෝ කොහොමද අතිලා හිටන් ඒගොල්ලන් කියන කෙනෙක් පිළිගන්න බව දැනගත්තට පස්සේ ඒකෙන් විසඳුමක් ගන්නට පස්සේ අපි මොනවද තුන් දන්නේ එයින් එහා? අර පොඩි එකාට නරිය අකුරු ගන්නද ගියා වගේ. මයන්න ලයන්න කියලා තිබුණා. ඌ දන්න මයන්න කුණ නෑ නරිය දන්න ලයන්න කුණ. ඒ නරිය දන්න කොල්ල ඇච්චරවත් දන්නේ නෑ. ඌ වගේ දන්නේ නෑ කියන්නේ. ඌට මොනවද කියලා ඌ පිළිගන්නවා. ආ මේ දිනේ මුදී කියපම්. එහෙනම් පයන්නට කිවලු. මයන්න කියලා තිබුණා. කො ලයන්නේ පයන්න පිළි. අදත් බල කියන්නේ නම් මේක මේ අන්තිමට අගන්නකොට මිනිස්සුන්ට දිදීන අවබෝධ කරගන්න බලයිද බනහ ශාවකයා සිද්ධ වෙන්නේ මල වෙනුවෙන වෙන එකක් තෝරාගත්තා වහගෙන බන කියලා වෙන එකක් තෝරාගන්න වෙනවා මොනවා කරන්නේ අපි දකින්න ඕනේ යථාර්ථය වෙහිලා තියෙන හැටි මේ සෝවාන් ඵලලාභී තැනැත්තා නිවන කරා යන ගමනේදී ආත්ම කීයක උපදීද කියන මේ ආත්ම හතක් ගැන කියනවා මේ අධ්‍යයනයේ මේක මේ ගැඹුරු තැනක් මේ කාරණේ සත්තක් කතු පරම කියන වචනයෙන් තමයි උපරිම කෙත් හතයි කියලා මේ පෙන්නන්නේ අද්දව හතක් කියන කතාවදී පෙන්නන්නේ සත්තක් කතු පරම නතේ බවං අත්තමං ආදී අන්ති කියන තැනකට පෙන්නලා තියෙනවා බව හතක් ගැන අටවෙනි භවයක් නැහැ කියන දැන් මේක තෝරන්න ගියාම පෙන්නා තියෙන්නේ ලෝක සම්මත කතාවෙන් මේක තෝරනවා. අද්දැව වශයෙන් අද්දැව වටක් කින් එහාට යන්නේ නැහැ. මේ භව කියන එකයි කෙත් කියන එකයි තෝරා ගන්න ඕනේ විශේෂය. මේ ආරවිනේ කෙත් අටක් තියෙනවා. ඒ අට මොකද? සෝවාන් මාර්ග වේද. සෝවාන් ඵල වේද. සකෘදාගාමි මාර්ග වේද සකෘදාගාමි ඵල වේද. අනාගාමි මාර්ග වේද අනාගාමි ඵල වේද අරිහත් මාර්ග වේද අරිහත් ඵල වේද කියන කෙත් අට. අනුත්තරං පුඤ්ඤ කෙත්තං කියේ මේකක් තියෙනවා. මෙන්න මේ අර දෙනා තමයි අනුතර පින් කෙත් කිව්වේ. මෙන්න මේ කෙත් අටෙන් පළවෙනි කෙත ඉක්මවලා සෝවාන් මාර්ග අනුගාමික කෙත ඉක්මවලා සෝවාන් ඵල කෙතේ ඉන්නේ. දැන් එයා කොච්චර ගියත් යන්න තියෙන තව ප්‍රමාදේලා එකින් එකට ගියොත් කෙත් හතයි. ඉන්නේ සෝවාන් ඵල කෙතේ. ඒකේ තවක ඉන්නවා. බොහෝ ප්‍රමාදයි ගමන. ආර්ය මාර්ගයේ පූර්ණිය කරන්න ඉතර උසාහයක් විදියක් යොදන්නේ නැහැ. හැබැයි ආපහු යන්නේ නැති නිසා ටිකෙන් ටික දවස ගාන ලබන අත්දැකීමෙන් નિરાයාසයෙන් ගමන් කිරීමක් තියෙනවා කෙලවර කරා. උසාහයේ විවේ නොකර නිසා ගමන ඉක්මන්නේ අප්‍රමාදනේ. ප්‍රමාදයේ වැඩි නිසා. ආපහු නොවන නිසා. බොහොම සංක්‍රමණශීලීව ආක්‍රමණයක් නෙවෙයි සංක්‍රමණශීලීව වැලාගෙන යනවා නිවන කරා. මෙන්න මේ යන කාලෙට සෝවාන් ඵලයේ දුල ඉඳගෙන යම්කිසි බුද්ධලේ දෙන දානයක් වානයක් ගන්නව වතුර පොඩක් ගෙන දින දෙයක් ගන්නව සුදුසු තැනකහු ඉන්නවා. ඒ පළවෙනි ආර්ය බුද්ධය. සෝවාන් මාර්ග අනුගාමී ඵලයේ පත්වෙච්ච කෙනා. ඉතින් අනුන්ට පිං කෙතක් වෙලා ඉන්නේ. ඵල ලැබු නිසා. අනික කෙනෙක් කරන ගෞරවයක් අපපස්ථානියක් ගන්න ඕකට මහත් බලයි මහනි සද්දා. මහ පිං කෙතක්. දැන් සෝවාන් ඵලයේ ඉඳලා සකෘදාගාමී මාර්ගය වඩනවා නෙමෙයි ඉබේ වැඩෙනවා. ඉබේ කියන්නේ ධර්මතාවය වැඩෙනවා. ඒ වැඩින කාලේ හදිසිය වෙන්නේ නැති නිසා ඒ කාලේ දෝ ජීවත් වීමේ කාලේ මාස ගානක් අවුරුදු ගානක් හරි ගෙවි ගෙවි යනවා කොච්චර කාලද ඒ ජීවත් වෙලා ඉන්න කාලේ හැටියට කිමින් කිමින් ගෙවෙනවා ඒ කාලේ යවෙන්නේ සෝවාන් මාර්ග අනුගාමිකය ඒ කාලේ උකට දානයක් ඇන්න සෝවාන් ඵලයේ ලබලා හිටියට ඉති මහත්ඵල ඒක වැඩි ඵල ලැබෙනවා උට දානයක් මානියක් දෙනවා අපවත් දානයක් කරනවා අන්න ඒක නම් කාලය තුල ඔහු ඉන්න විදිහේ ප්‍රමාද ගමන තමයි යන්නේ ඊට පස්සේ ඔහු සකෘදාගාමි ඵලයේ ලබනවා කොයි මොතකද? හැබැයි ඵලයේ ලබා ගත ගම අනාගාමී මාර්ගයට අවදීන වෙලා නැහැ. ඵල සුවේම හි ඉන්නවා. ලැබිච්ච සුවේ නිසා විදිනවා. නිදහස් බව. තවත් එහාට අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් සිහි කරන මාත්‍රයක් ආපු වෙලාවක තමයි සකෘදාගාමි මේ ඒව අනාගාමි සකෘදාගාමි ඵලයේ ලැබුණා. අනාගාමි මාර්ගය ආරම්භ කරා. අනාගාමි මාර්ගයට සිහි කරන අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් සිහි කරන මාත්‍රිකව ප්‍රමාද වුණොත් එහෙම නැතිව නොකර හිටියොත් ඒ ඔහු එතෙක් ඉන්නේ සකෘදාගාමි ඵලයේ මොකද ගමන ප්‍රමාදව යනවන යම් කෙනෙක් එහෙම කෙනෙක් ඉන්නවා කොහොමද ගමනක් යන්න පුළුවන් ඒ වෙන සකෘදාගාමි ඵලයේ ලැබුණ කෙනාට දානයක් දී ගන්න හරි කෙනෙකුට අපපස්ථානයක් කරගන්න හරි වෙලාවක් ඉතුරුනොත් එහෙම ආ පින්කෙතක් වශයෙන් ලෝකේ ඉන්නවා ඒ කාර්යය අනේ ඉලාකෙතේ ඉන්න කාර්යය ඊට පස්සේ කොයි මොහොතකහරි නැවතත් මේ සියලු සංකාර අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන මනා නුවණින් සිහි කරන මොහොතක් ආවනම් ඉතින් බලන්න අනාගාමි මාර්ග අනුගාමිකය වුණා. එතන පටන් ගෙන හොඳ ඕනකම ඉදී කරේ ඕනකම යන්නේ නැහැ ආවන කියන තමයි කියන්නේ. හැබැයි අනාගාමි මාර්ගයේ වැඩි වැඩි යන කාලයක් එනවා. ඒ කාලය තුල දුන්නත් ඔබට දානය. ඔව් අනාගාමි මාර්ග අනුගාමික කෙතේ ඉඳලා ලබන දානය මහත්ඵලයි මානසිකයි. හයිදවල. ඔබ ගිහිලා ගිහිලා කවදා හරි මොකද අනාගාමි ඵලයටපත් නැහැ ධර්මතාවයම ගිහිලා එතනපත් කරනවා. ඒ ඵලසුවේම ඔහේ ඉන්නවා විතර ඊළඟ දෙවෙනිවතාවට අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් යලි මෙනෙහි කරන මොහොත ගන්න විලාමක් යනවා කොච්චර දවසක් හරි ගියා නම් අත්‍යලා හිටියා නම් ඒ කාලේ ਉਹ ඉන්නේ අනාගාමී ඵලලාභී පුද්ගලයා වශයෙන්. හරි, ඊතර පුද්ගලයා යලි අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් සිහි කරන්න පටන් ගත්තා. අරිහත් මාර්ග අනුගාමිකත්වයට වැටුණා. ඊතර පටන් ගින් අරිහත් ඵලයේ ලබන මොහොත එනකම් උත් අරිහත් මාර්ග අනුගාමිකත්වයේ මාර්ග වර්ණ ආර්ය පුද්ගලයා. ඔහුට සානියක් දුන්නෝ කලින්ට වඩා ආනිසංස වැඩි. එතනින් ගිහිලා කොයි මොහොතකද අරිහත් ඵලය ලැබුවාට පස්සේ හත්වෙනි කෙද හම්බවන කරා. ඒ නිහර කෙද හම්බවන කරලා නෑ අටවෙනි එක සෝවන් ඵලය ඉන්න කෙනාට නැති නිසා. නතේ බවන් අට්ටම ආදී අන්තිය කියවා දෙන්න. මොන බවහක. නැන්න උපරිම කෙද සත්තා කතුව බලන්න. ඔතනයි ඔය පින්නේ මේ අධ්‍යාව කියන්නේ අපි හිතා ඉන්නේ මේ ලෝක සම්මතියේදීනේ මෙතනින් බලා බල්ලියෙක් වුණා නෑ මිනිසෙක් වුණා මෙතනින් බලා තවත් මිනිසෙක් වුණා මේ જાති හතක් නෙමෙයි මෙතනින් බලා දෙවියෙක් වුණා එතනින් බලා බ්‍රාහ්මණයෙක් වුණා ඒ ආදිවාසීන් කියලා හලවා ඉන්නේ නැහැ කියන එක නෙමෙයි මේ
කියන්නේ ඒක ජීවිත
සෝවාන් දැන් ඵලලාභීත්වයේ ඉන්නවා යම් මොහතක අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් යලි සිහි කරපු වෙලාවක සකෘදාගාමි මාර්ග අනුගාමිත්වයේ වැස්සාරේ දැන්
මේ එක ජීවිතයක් තුලද ස්වාමීන් වහන්සේ ලබන්න
පුළුවන් එහෙමත් පුළුවන් එක ජීවිතය තුලත් මේක සම්පූර්ණ කරන්න පුළුවන්. ඒ වෙනම විඩාකාර ජීවිත ගණනාවක් කියෙත් මේ බලහත් මේ අත්මිය බවහත් සම්පූර්ණ කරන්න පුළුවන්.
දැන් සෝවාන් කියලා නැරලා ගිහලා ආය සෝවාන් කෙනෙක් හරි උපදින්නේ
නැහැ. නැහැ වෙන්න පුළුවන්. ඒක ජාත සෝතාපන්නයි. දැන් සෝවාන් කුද්දිලා මැරලා ගිහලා තව දෙනෙක් යම්කිසි මෞපසික උපන්නු. මොකද කාමරාග පිටිගේ දුරු කරලා නැහැ. සක්කාය විදී විදිකිච්ඡා සීලබ්බත පාරමාස දුරු කළා මිස. කාමරාගේ දුරු කළා නැතකල් කාමලෝකේ උපදින්න උපපති ප්‍රතිලාභී සංයෝජන තියෙනවා. භව ප්‍රතිලාභී සංයෝජනක් තියෙනවා. දෙකෙම යුක්තයි. එහෙනම් උපපති ප්‍රතිලාභී සංයෝජන තියෙන නිසා ඉවර කරු නැති නිසා. කාම රෝගේ උපත්යක් ලබන්නේ හේතු තියෙන නිසා. මේ චුත වුණත් පරිසන්දියක් ලබලා කාම උපත්ය ලබන්න පුළුවන්. හැබැයි උපතේ පරණ උඩ අමුතේ සෝවාන් වෙන දෙයක් දැන්නේ. ඒ යන්නේ ජාත සෝතාපන්න. උපතේ මොහ සෝවාන්. මෞපතේ ඉන්නවට සෝතාපන්න.
එහෙම අවස්ථා හතකදී
එහෙම අවස්ථා ගන්න ගානක් නැහැ. දැන් ඒ කියන්නේ ඒ ජනවසව කියන්නේ බිබිසාර රජුරවන්ට කියන නම. ජනවසව සූත්‍රයක සූත්‍රයක් තියෙනවා. දැන් මේ බිබිසාර රජුරු බුදුරන් වහන්සේගේ මේ ගෞතම බුදුරන් වහන්සේගේ බණහල සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනෙක්. ඊට ඉතලත් බෑවක නෙමෙයි. දැන් මේ ජනවසව කියන එක නම් හතරවරන් දෙවියන්ට දෙවියන්ගේ කටයුතු කරන පරිවාර දෙවි කෙනෙක් කියලා උපන්නා. හැබැයි දෙවියන් මේක කියන්නේ යක්ෂ මිනිස් අද්භාව සමාන ගති ඇති තවත් අද්භාවක් තමයි හතරවරන් දෙවියන්ගේ පිරිස අතරේ යක්ෂ බව අද්භාව. ඒක සුභතියේ වැටෙන එක. නේද? උපන්දයන් පටන් දුගතියේකටයි උපදින්නේ නැති සෝවාන් පුද්ගලයා. දුගති ගාමි වෙන්නේ. හැබැයි මිනිත් බවට වඩා පල්ලෙහා දින. නමුත් සුභතියක් වань. එකක් තමයි යක්ෂ අද්භාව. ඒ කියන්නේ මිනිත් වල පල්ලෙහා කියන එක නෙවෙයි මිනිත් භවෙම තිබින්නාව අවස්ථා. දැන් මිනිහෙක් වශයෙන් ඉන්න කෙනා යම් කිසි විදිහක කටයුතු කිරීමේදී දරදරු අදහස් ගන්නවා. මිනිස් බව ඉක්මවන්නේ නැති මට්ටමක නම් ඒක මිනිත් හොදව ගතිය ඉක්මවන්නේ. දැන් අපි හිතමුකෝ මිනිහෙක් වැරදි වැරක් කරනවා. අයි කාල ගන්නියක්. පාරක් ගහලා කියන ගේන හොද වැරක් කරපි. හරක වින්නේ නෑ. තෝ තිරසෙනෙක් වෙන්න දහදන්න. දැන් මෙතන සැඩපන්දු බවක් ක්‍රියාත්මක කරනවා. හැබැයි කර්ණා වෛද්‍යයක් තිබුණා. මේ සැඩපන්දු බව කියන්නේ දූෂිත සැඩපන්දු බවක් නෙමෙයි පාර ගැහුවෙත් ඒක. මේ රජ කෙනෙක් වෙලා බලාපොරොත්තු වෙනවා දසාකුසලයෙන් වෙන් වෙලා නැත්නම් පංච දුස්ත්‍යත්තියන්ගේ වෙන් වෙලා කටයුතු කරපළ. බාලඝාත කරන්න එපා, හොර වැරවන්තා කරන්න එපා, දුරාදු දුරාදාර කරන්න එපා, මේ ආදී වශයෙන් බොරු කියන්න එපා, මත්තෙන් බොන්න එපා, මේ රාජ ධර්මයේ යහපත් පැත්ත සුජාතක ජීවත් වෙන්න. දැන් මේකට විරුද්ධව මේ කහන්න කිව්ව වැඩලි වැඩ කරපු අය ආවම කරවැණි. බොහොම තද ගතිය පේනවා. සමහරවයි බයිනවා. දඩුවම උත් කරනවා. හැබැයි මනුෂ්‍ය ගති ලක්ෂණ එක්කම මේක නෙමෙයි මේ. හැබැයි මෙන්න මේකට කියනවා මිනිස් හා සමාන වන යක්ෂ ගතිය. මෙන්න මේ යක්ෂ ගතිය තමයි චාතුරු මහරජාගේ දිවියන් යට දෙන පරිවාර යක්ෂය වෙන්නේ. ඒක සුගතියක්ම විසත් දුගතියක් නෙවෙයි. මිනිත් ගතිය තුළ තියෙන සුගති ගතිය තිබුණා බිබිසාර රජුලා. හැබැයි සුගති ගතිය තිබුණ යක්ෂ ගතිය. මිනිස් යක්ෂය. පොතර තමයි ගතිය තුලින් බුද්ධිලයාගේ උපත හොයාගන්න ක්‍රමයක් තියෙනවා මේක තමයි මතු භවයේ හොයාගන්න කැඩපත කියලා බුදුරන් වහන්සේ ගවස්ථාක ආනන්ද හාමුදුරන්ට දේශනා කළා කියනවා. ආනන්ද මේක මගෙන් අහන්න ඕනේ ඊට පස්සේ කවුරු හරි උපාසක කෙනෙක් මැරුණාම එයාගේ ගතිය මොකද්ද උපත මොකද්ද කියලා මම ඔක්කොම එකල අහන එක මේක සතාගේ දැන් වහන්සේට කරදරයි විහෙදා. මේක තෝරාගන්න ක්‍රමයක් මම කියලා දෙන්නම් මේ විදිහට. ආනන්ද ජනවසම ගැන මොකද ඔබට හිතෙන්නේ? ඒ විභ්‍ය හදිරුවන් කියන තවනම තමයි ජනවසම. ස්වාමීන් යසේක් වාගේ ජීවත් වුණා. එකපාර උත්තරයක් දුන්නා ආනන්ද හාමුදුරුවෝ. අන්න ගතිය දැකන්නේ. දැන් මේ විදිහට කියලා ඉන්න එක අවස්ථාවක්. හතරවරන් දෙවියන්ගේ ඔය වෙසමුණි ජීව විවාහිතවන් දෙවියන්ගේ පරිවාර මේ යක්ෂයෙක් වෙලා ඉඳලා. ඒ දෙවියන්ගේ අකිසි පණිවිඩයකට යන වෙලාව. බුදුරන් වහන්සේ ළඟට හම්බ වෙලා ඉඳන් ඇවිදලා කියන ස්වාමීනි මම ජනවසබුවේ. ස්වාමීනි මම ජනවසබුවේ. ස්වාමීනි මම යස්ස වේ. ස්වාමීනි මම යස්ස වේ. මෙහෙම හරක් නැහැ. ඔය ආනන්ද කිව්වේ කහත් නේද? ඉපදෙලා තියෙන ඉතින් යක්ෂයා වගේ ඉන්නවා යක්ෂයා වෙලා ඉන්නවා. අන්න ඔය ගතියට අනුව උපද ගියේ. ඔය ක්‍රමයේ තේරුම් ගන්න. කියලා පිළිගන්නවා. ඊට පස්සේ ජනාධිපති කියනවා ස්වාමීනි මම අධ්‍යාපන 14ක් ගෙව්වා. ඒ අධ්‍යාපන 14 මම දුගතියක හිටියේ. ඒක මට දැනෙන්නේ මම දන්නවා. මර වැඩ හිටුවා. ඉබඳු විශේෂ සත්‍යයක් ඔබ දැනගත්තී. මේ තත්ත්වයට පත් වෙන්නේ කොයි කාලෙක කොහොමද? සාමි ඔබ වහන්සේගේ ශාසනය පිට නෙමෙයි. ඒ ඔබ වහන්සේගේ මයිටි කරගත්තේ. එහෙනම් දැන් විශේෂ දෙයක් වද දකින්න තියෙනවා. දැන් මේ යස්සාද්දැවි එදා ඉන්න හතරවරන් දිවියන්ගේ පරිවාර සේනාවේ යස්සාද්දැවක් ලබාගෙන හිටපු මේ බිම්බිසාර රජුරෝ එදා. එතෙල්ලා කියනවා. මම අධ්‍යාව 14ක් ගෙව්වා. දුගතියක උපන්නේ. උපදিলা කියන්නේ කොහෙද? යස අද්දව වලමයි මේ උපන්නේ. දැන් කොච්චර කාලෙද? හුඟක් කාලයක් ගියේ නෑ මේක. ඕන අවුරුදු 7ක් ඇති මේ වැඩිලා මේ කතාව යනකොට. ඔය අවුරුදු 7 තුරු අද්දව වෙනස් වෙලා ගිය අවස්ථාවක ස්වභාවය තමයි අර කිව්වේ අද්දව 14ක් කියලා තියෙනවා. දැන් 7 කියනවා නම් ඔගේ ඔය වැදින ගලපන්න පුළුවන්. අද්දව 7න් එහාට ගියේ නෑ කියලා ගලපන්න පුළුවන්. මම ඉදිරියට බලාපොරොත්තු වෙනවා සකෘදාගාමී ඵලයේ වරන්. තව වරලා නෑ. අනුගාමී ගාමී මාර්ගය අනුගමනය කරන්න මම බලාපොරොත්තු වෙනවා. යටි හදෙක් වෙනත් බලාපොරොත්තු වෙනවා. මනුස්ස මිනිස් ලෝක. ඒ බලාපොරොත්තු වල මගේ තියෙනවා. මේ දිහ උත්තරයක් දෙන්න ආතෙන් දුන්නා මේ ජනවසම කියන මේ යස දෙන අධිපති. දැන් මෙතන බලන්න ඉතින් කල්පනා කරලා ඒකෝ දැන් අත්බැව 14 ඔබ වහන්සේගේම සාසනෙන් ලැබුණු ශක්තිය නේ මම මෙතන ආවේ. අපාගතල වුණේත් ඒකයි. දැන් අත්බැව 14 ගේවා කියලා පෙන්වනකොට හතේ සීමයි මේ වනේ. අත්බැව හතේ සීමයි මොලන ඉතින්. ඉන් කොයි කතාවද ගලපන්නේ ඒක? අද්දව හතින් එහාට යන්නේ නැන්නා. කොහොමද අපි කල්පල ගන්න? ඉන් ඔබගේ දැන් තියෙනවා. බව කියන්නේ මොනවාද මේ සාසනයේ අද්දව එක වෙනක ලෝක සම්මතිය අද්දව තව එකක්. සාසනයේ තිබෙනා වූ මේ පින්කේ එකක් ලෝකේ පින්කේ තව එකක්. ඒ අනුතර පුණ්‍ය ක්ෂේත්‍ර කියන එක තේරුම් ගන්න ඕනේ. හොඳයි අපි දැන් අපි ඉදිරි කටයුතු දා ආදි කටයුතු පසු ආරම්භ කරමු. සෑම පිළිදෙනට යාපතක් වේවා.